විසිහත දෙක ස්ථාවරණ යෝගයටද කරු සජිත් පේමදාස විපක්ෂ නායකතුමා.
ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාගේ අවසර ඇතුව අද ඉතාම සුවිශේෂී දවසක්. ශ්‍රී ලාංකීය ලේඛකයෙකුට යන්න පුළුවන් ඉතාමත්ම දුර්ලභ තැනකට අපේ රටේ ලේඛකෙක් අද ගිහිල්ලා තියෙනවා. ශ්‍රී ලාංකීය නවකතාකරුවෙකු වන ෂෙහාන් කරුණාතිලක විසින් ලියන ලද The Seven Moons of Mali Almeida කෘතියට 2022 බුකර් සම්මානය හිමි වෙලා තිබෙනවා. ඒ පිළිබඳව මම හිතන්නේ අපේ සභාවේ ගෞරවය සහ ප්‍රණාමය එතුමාට පුද කරන්නට ඕන. සම්මානනීය ලේඛකයෝ වන ඔහු ලියු චයිනමන් ද ලෙජන්ඩ් ඔෆ් ප්‍රදීප් මැතිව් කියන නවකතාවට 2008 දී ග්‍රේෂන් ත්‍යාගය ලැබුණා. 2010 දී පොදු රාජ්‍ය මණ්ඩලීය කෘතිය සඳහා වූ ත්‍යාගය සහ 2012 දී දකුණු ආසියානු සාහිත්‍ය සඳහා පිරිනැමෙන DSC ත්‍යාගයත් ඔහුට හිමි වුණා. විශේෂයෙන්ම 1992 දී අපේ ශ්‍රී ලාංකේය කතුවරෙක් වන මයිකල් උන්ලච්චි මහතාට බුකර් සම්මානය ලැබුණා. නමුත් එතුමා අත වශයෙන්ම කැනේඩියන් සිටිසන් කෙනෙක්, ශ්‍රී ලාංකේය සම්භවයක් තිබෙන. So I take this opportunity to congratulate Sri Lankan author Shehan Karunathilaka on his tremendous achievement which has bestowed prestige and honor to Sri Lanka, and we would like to convey the congratulations of everyone in this house to Mr. Shehan Karunathilaka on his unique and enriching achievement. Garu niyojya kathanayakathumani, දැන් මමගේ ප්‍රශ්නයට යොමු වෙනවා. විශේෂයෙන්ම මතක් කරන්නට ඕන මේ ප්‍රශ්නය මඩකලපුව ඇතුළු නැගෙනහිර ගොවි ජනතාව විශාල ප්‍රමාණයක් විපක්ෂ නායක කාර්යාලයට ඇවිල්ලා ඉදිරිපත් කරපු ප්‍රශ්නයක්. අපේ ගණේෂ මූර්ති මැතිතුමත්, රාසමාණික මැතිතුමත් නායකත්වය ලබා දුන්න මේ ගොවි ප්‍රශ්න අප වෙත යොමු කරන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ශ්‍රී ලංකාවේ අනුරාධපුරය, පොළොන්නරුව, හම්බන්තොට, කුරුණෑගල ආදී දිස්ත්‍රික්කවල මහා පරිමාණ වශයෙන් වීවගාව සිදු කරන නමුත් මෙරට සමස්ත වී නිෂ්පාදන 4න් එකක් ලබා දෙන්නේ නැගෙනහිර පළාත. එසේ වුවද මෙම ප්‍රදේශවල අනිකුත් ප්‍රදේශවලට සාපේක්ෂව වී වැපිරීම හා අසොන් නෙලීම කලින් සිදු කරන බැවින් එම ගොවීන්ට සිය නිෂ්පාදන සඳහා ස්ථිර මිලක් මෙන්ම වගාවන් සඳහා අවශ්‍ය වන පොහොර ප්‍රමාණයන්ද අනිකුත් යෙදුම්ද නිසි වෙලාවට නොලැබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. පසුගිය රජයගත් අවිද්‍යාත්මක තීරණ හමුවේ සමස්ත කෘෂිකර්මාන්තයේම බරපතල කඩා වැටීමකට ලක් වී තිබෙන අතර අදටත් සමස්ත ජනතාවමෙහි ප්‍රතිවිපාක විඳින්න සිටිනවා. යලමහා ප්‍රධාන කන්නවලට අමතරව වගා කටයුතු සිදු කරනු ලබන මෙම ගොවීන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම තුළින් බිඳ වැටී ඇති කෘෂිකර්මාන්තයට යළි ප්‍රබෝධයක් ගෙන ඒමට හැකියාව ලැබෙනවා. එසේම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති සහල් මිල පාලනය කර වෙළඳ පොළ තුළ සහල් සඳහා ස්ථාවර මිලක් ඇති කිරීමටද මේ උපකාරී වෙනවා. මේ ජාතික වැදගත්කමකින් යුත් ගැටලුවක් හැටියට සලකලා පහත සඳහන් ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම රජයෙන් බලාපොරොත්තු වෙනවා. යලමහ කන්නවලට ප්‍රථමයෙන් අම්පාර මඩකල්පුවැනි දිස්ත්‍රික්කවල වී අස්වැන්න ලැබෙන බැවින් එම අස්වැන්නට නිසි මිලක් නොලැබෙන බවත්, අලෙවි කර ගැනීම අසීරු බවත් ගොවීන් පවසනවා. එම ප්‍රදේශය ඇතුළු අනෙකුත් ප්‍රදේශවල වී අස්වැන්න නිසි ක්‍රමවේදයක් අනුව මිලදී ගැනීමට ඇති බාධා කවරේ? එම බාධා ඉවත් කර ගැනීමට ඇති පියවර කවරේ? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමත් නියෝජනය කරන්නේ කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක්. මමත් ඒ දිස්ත්‍රික්කයේ වසර 20කට අධික කාලයක් මහජන නියෝජිතෙක් හැටියට කටයුතු කරා. මේ වෙන විට වී මිල ඉතාමත්ම ශීඝ්‍රයෙන් පහළ වැටලා තියෙනවා. යෙදුම් මිල වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා වී ගොවියා බලාපොරොත්තු වෙනවා අඩුම ගානේ රුපියල් 150කවත් ස්ථාවර මිලක්. දැන් ලැබෙන්නේ 100ක්, සමහර විට 110ක්, ඒ වගේ මේක 90ටත් බහිනවා. මොකද්ද මේ මේ රටේ වීගොවියට ස්ථාවර අලෙවි මිලක් ලබා දෙන්නට රජයේ ගන්න ක්‍රියාමාර්ගයේ කුමක්ද? යලමහා කන්නවලට පෙර වගා කටයුතු සිදු කරන නැගෙනහිර පළාතේ ගොවීන් සඳහා අවශ්‍ය පොහොරද නිසි වෙලාවට නොලැබෙන බව ගොවීන් පවසනවා. මේ තත්ත්වය මගහරවා ගැනීමට රජයේ ගෙන ඇති පීවර කවරේද? අපේ කෘෂිකර්ම රාජ්‍යමතිතුමත් මං හිතන්නේ ඉන්නවා. තාම රාජ්‍යමති නේද? රාජ්‍යමති නේද? කෘෂිකර්ම නැද්ද? ආවාරි මාරි. හරි. මම අහන්න කැමති, ඇත්ත වශයෙන්ම මේ ගොවීන්ට කලට වෙලාවට පෝර ටික දෙනවද? පෝර ටික දෙනවයි කියන එක කටින් කියනවා. නමුත් අදටත් ඒක නැහැ. දැන් ඔබතුමා දකින්න ඇති රූපරාමු අම්පාරේ කන්න රැස්වීමක ගොවීන් නැගිටලා ගියා. එහෙමකද රජය කටින් බතල හිටවනවා පෝර දෙනවයි කියලා. නමුත් පෝර ටික ලැබිලා නැහැ. දැන් ඔබතුමා කියන්නකෝ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පෝර ලැබිලාද? ඔබතුමා කියන්නකෝ. ආ නියෝජක කතානායකතුමා එතුමාටත් උත්තර දෙන්න බෑ. හරි. කරුණාකරලා මේ ප්‍රශ්නේ වහම විසඳන්න කියලා මම ඉල්ලීමක් කරනවා. 2022 2023 මහකන්‍ය සඳහා වීවගාවට අවශ්‍ය කරන යූරියා MOP TSP පොහොර ප්‍රමාණයන් කවරේද? එම ප්‍රමාණයන්ගෙන් දැනට රට තුළ තිබෙන තොග ප්‍රමාණයන් කවරේද? ඉතිරි ප්‍රමාණයන් ලබා ගැනීමට ගෙන ඇති පියවර කවරේද? එම පොහොර ගොවීන්ට ලබා දිය හැකි කාලවකවානු කවරේද? දැන් මේවට අපිට උත්තර අවශ්‍යයි ගරු නියෝජක කතානායකතුමනි. ඔබතුමාගේ දිස්ත්‍රික්කයටත් උත්තර අවශ්‍යයි. මඩකලපුවටත් අවශ්‍යයි. අම්පාරටත් අවශ්‍යයි. පොළොන්නරුව, කුරුණෑගල, අනුරාධපුර මේ වගේ වීගොවිතනේ නියැලෙන ඒ දිස්ත්‍රික්කවල ඒ ගොවිය බලාපොරොත්තු වෙනවා. කවදද MOP ලැබෙන්නේ? කවදද TSP ලැබෙන්නේ? කවදද යූරියා ලැබෙන්නේ? කවදද අනෙකුත් යෙදුම් ටික ලැබෙන්නේ? කරුණාකරලා කරු ඇමතුමනි මේකට උත්තර සැපයත්. වත්මන් රජය විසින් ගොවීන් අය කපා හැරීම සඳහා ගත් තීරණේ වළංගු වන්නේ අක්කර 1ක් දක්වා වගා කරනු ලබන ගොවීන් සඳහා පමණක්ද? දැන් මේ සභාවේ ඇවිල්ලා නම් කිව්වේ ගොවීන් අය කපා හරිනවයි කියලා. අක්කර ප්‍රමාණයක් කිව්වේ නැහැ. මොකද්ද ඒකට ලබා දෙන උත්තරේ? එසේනම් අක්කරයට වැඩි වගාවන් සඳහා ගොවීන් අය කපා හැරීම සිදු කළ නොහැක්කේද? පෞද්ගලික බැංකුවකින් ලබාගත් ගොවීන් අය මේ යටතේ කපා හැරීමක් සිදුවන්නේද? නොඑසේනම් එම ගොවීන් වෙනුවෙන් රජය ගන්නා වූ ක්‍රියාමාර්ග කවරේද? වනාලින් ඇතුළු අනෙකුත් වනසතුන්ගෙන් වීවගාව සහ අනෙකුත් කෘෂි භෝග අස්වැන්න සිදුවන හානිය පිළිබඳව ඇස්තමේන්තුවක් කර තිබේ. එසේනම් මෙම ප්‍රමාණය සමස්ත අස්වැන්නේ ප්‍රතිශතයක් වශයෙන් කොපමණද? ඒ වළක්වා ගැනීමට හෝ අවම කර ගැනීමට ගෙන ඇති පීවර කවරේද? එසේ ඇස්තමේන්තු කර නොමැතිනම් ඊට හේතුව කවරේද? වියලි කලාපයේ වාරිමාර්ග ආශ්‍රිතව සිදුවන වැලි ජාවාරම් නිසා වාරිමාර්ගවලට මෙන්ම එම ප්‍රදේශ ආශ්‍රිත වගාවන්ට දැඩි ලෙස හානි සිදුවෙනවා. ඒ බව ගොවීන් වාර්තා කරන. ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය හෝ වාරිමාර්ග අමාත්‍යංශය දැනුවත්. මේ වැලි ජාවාරම් නතර කිරීමට රජයේ ගෙන ඇති පියවර කවරේද? මේ තමයි ප්‍රශ්න ටික. මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍යතුමා ඒ පිළිබඳව උත්තර ලබා දෙයි කියලා. ඒ වගේම විශේෂයෙන් මම සඳහන් කරන්නට ඕන මඩකලපු දිස්ත්‍රික්කයේ ගොවිජන කේන්ද්‍රවල ප්‍රමාණවත් නිලධාරීන් නැහැ. ඒ වගේම වීගබඩාවල හිඟතාවයකුත් තිබෙනවා. ඒ ප්‍රශ්න වලටත් ඔබතුමාගේ අවධානය යොමු වෙලා විසඳුම් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.
කරු කුසකර්ම මහත්තයා.
අර නීජ කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් රජ වෙනුවෙන් උත්තර ලබා දීමක් කරනවා. ඒගොල්ලෝ අපි ස්තුතිවන්ත වෙනවා එතුමාට මේ ප්‍රශ්නේ මතු කිරීම සම්බන්ධයෙන්. පළවෙනි ප්‍රශ්නට උත්තරය, මෙවර යලකන්නය තුළදී මී වී මිලදී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් කරන ලද 2022-07 දින ඇති අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා ලද 22 ඇලයිරක් 10 29 ඇලයිරක් 612 ඇලයිරක් 0.01 හා 2022-07-25 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් 2022-2023 මහකන්නේ වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය විසින් අවශ්‍ය සැලසුම් සකස් කර අදාළ කටයුතු සිදු කිරීම යෝග්‍ය බවත් වෙළඳපොළ සහතික වී මිල තීරණය කිරීම හැර 2022 යලකන්නේ සඳහා රජය මගින් වී මිලදී ගැනීම වැඩසටහන ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නොවන බව දක්වා තිබුණා. ඉන්පසු රජයේ වී සංචිත ඉහළ නැම්වීම සහ ගොවීන් වෙත සාධාරණ මිලක් ගෙවීමේ අරමුණින් අවස්ථා කිහිපයකදී මෙවකන්නේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය උඩපන ණය ලබා ගැනීම සඳහා රාජ්‍ය බැංකුව වෙතින් ප්‍රතිපාදන සලසා ගැනීමට පහත ක්‍රියාමාර්ග ගෙන ඇතත් මේ වනද ඒ සම්බන්ධයෙන් එම ආයතන විසින් යහපත් ප්‍රතිචාරයක් දක්වලා නැහැ ගරු නීත්‍ය කතානායකතුමනි. පළවෙනි කාරණේ වෙළඳපොළෙහි ප්‍රමාණවත් සහල්තුක පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටු වාර්තාවේ අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමෙන් පසු ඒ සඳහා ලද අංක අමප 22 11 90 අලෙරක් 612 බිඳුවයි බිඳුවයි 7 හා 2022 8 16 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් රුපියල් මිලියන 2000ක් දක්වා උඩපැන් ලබා ණය ලබා ගැනීම අනුමත කිරීම. 2. ඉහත අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන ලෙස 2022 8 19 දින ඇති අංක 5 අලෙරක් 18 අලෙරක් PMB අලෙරක් 2022 ලිපිය මගින් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් විසින් මුදල් අමාත්‍යංශ ලේකම් දැනුවත් කරලා තියෙනවා. 3. ඉහත තීරණයට යහපත් ප්‍රතිචාර නොලද බැවින් යල කන්නය තුලදී වී මිලදී ගැනීමේ වැඩසටහන සඳහා රාජ්‍ය බැංකු මගින් වී මිලදී වී අලෙවි මණ්ඩලය වෙත ණය ලබා ගැනීම සඳහා අදාළ ආයතන වෙත උපදෙස් ලබා දෙන ලෙස අංක 4 7 PPL ඉරක් PMB ඉරක් PPP 2022 යල සහ 22.91 දින ඇති නැවත කෘෂිකර්ම අමාත්‍යංශයේ අමාත්‍යතුමා විසින් ජනාධිපතිතුමා වෙත ඉල්ලීමක් කරලා තියෙනවා. 4. ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2022 යල කන්නය තුල වී මිලදී ගැනීමේ වැඩසටහන සඳහා රාජ්‍ය බැංකු මගින් වී අලෙවි මණ්ඩලය වෙත ණය ලබා නොදීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල 22.13.99 612 0.07 හා 2022.99 දින ඇති අමාත්‍ය මණ්ඩල සටහන් ලද තීරණ පරිදි අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන ලෙස අංක 4 7 PPE 7 PMB 7 PPE 2022 යලහා 22.9.30 දින ඇති ලිපිය මගින් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් තුමා විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම් තුමා දැනුවත් කළා දිය. තවද රාජ්‍ය බැංකු වෙතින් අදාළ ණය මුදල් ලැබේවියයි විශ්වාසයෙන් වියළි මණ්ඩල විසින් 2022 8/18 දින ප්‍රාදේශීය මධ්‍යස්ථාන හරහා ගොවීන්ගෙන් වී මිලදී ගැනීම ආරම්භ වූ අතර ඒ සඳහා වී අලෙවි මණ්ඩලයේ සතු අරමුදල් භාවිතා කරන ලදී. ඒ අනුව වී අලෙවි මණ්ඩලයේ සතු ප්‍රතිපාදන ප්‍රමාණවත් නොමැති බැවින් 2022.9/15 දින මෙම වී මිලදී ගැනීමේ කටයුතු නැත කරන ලදී. මෙවරද වී අශ්වන්නෙන් වැඩිම ප්‍රමාණයක් එනම් මෙට්‍රික් ටොන් 3378.35 අම්පාර දිස්ත්‍රික්කයෙන්ද මෙට්‍රික් ටොන් 356.17 මඩකල්පුව දිස්ත්‍රික්කයෙන්ද මිලදී ගැනීම කටයුතු කළා තියෙනවා. මේ වෙනකොට වී අලෙවි මණ්ඩලය මේ කන්නේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට වී මෙට්‍රික් ටොන් 7072ක් වෙනුවෙන් රුපියල් මිලියන 871.1 වීදම් කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ගරු විපක්ෂ නායකතුමාගේ දෙවැනි ප්‍රශ්නෙට උත්තරේ 2022-2023 මහා කන්නය සඳහා TSP එනම් මඩ පොහොර යූරියා MOP බණ්ඩි පොහොර අවශ්‍ය ප්‍රමාණයෙන් මෙරට ආනයනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශ ප්‍රසම්පාදනය සිදු කිරීමට අමාත්‍ය මණ්ඩලය අවසර ලබාගෙන ඇත. කෙසේ වෙතත් TSP එනම් මඩ පොහොර ලබා ගැනීමට විදේශ විනිමය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අන්තර්ජාතික විවෘත තරංකාරී ප්‍රසම්පාදනයක් කළද සපයා ගැනීම නොහැකිය. මහකන්නේ සඳහා රසායනික පොහොර පමණක් යොදන අවස්ථාවලදී යූරියා මෙට්‍රික් ටොන් 150,000ක් පමණ අවශ්‍ය වේ. මෙම කන්නේදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්ගේ නිර්දේශයට අනුව රසායනික පොහොර 70%ක් පමණක් රජය විසින් වීවගල් ලබා දීමේ පදනම මත කටයුතු කරන අතර ලෝක බැංකුව විසින් වෙන් කරන ලද ඇමරිකන් ඩොලර් මිලියන 110ක ණය මුදල යොදා ගනිමින් යූරියා ආනයනය කිරීමට දේවතාවක් ප්‍රසම්පාදනය සිදු කර ඇත. මින් පළමු ප්‍රසම්පාදනයෙන් යූරියා මෙට්‍රික් ටොන් 12,500ක් මෙට්‍රික් ටොන් 1ක් ඇමරිකන් ඩොලර් 690කට ලබා ගැනීමට හැකි වී ඇති අතර එම පොහොර ප්‍රමාණය මෙම මාස 4 වන සතිය වන විට මෙරට ලැබීමට නියමිතය. මේ වන විට ඉතිරිව ඇති ඉන්දියානු යෝජනා ක්‍රමෙන් යල කන්නයට ආනයන කර ලද යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් මෙට්‍රික් ටොන් 221,518.22ක් ඉතිරි ප්‍රමාණය මහකන්නේ වීවගාවට අවශ්‍ය යූරියා පළමු යෙදුමට ප්‍රමාණවත් වේ. ඒ අනුව රටපුරා දිස්ත්‍රික්කවලට යූරියා බෙදා හැරීම ආරම්භ කර ඇත. මේ මාස 4 වන සතියේ ලැබීමට නියමිත යූරියා මෙට්‍රික් ටොන් 12,500 දෙවන වටේ යූරියා ප්‍රසම්පාදන ආනයනය කිරීමට පිරිනැමීම ලද සැපයම් කරුණු තිදෙනාන් ලැබීමට නියමිත යූරියා මෙට්‍රික් ටොන් 120,000ක ප්‍රමාණයක් නොවැම්බර් මාස 20 වන දින සිට සලසුම් කර ඇති පරිදි ලැබෙන්නේ නම් මෙම මහ කන්නේ විභාගයෙන් සැලකිය යුතු ඵලදායක ලබාගත හැකි වනු ඇත අපේක්ෂා කෙරේ. තවද බණ්ඩිපෝරේවත් MOP මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දී ඇති ණය එනම් ඇමරිකන් ඩොලර් මිලියන 40ක් භාවිතයෙන් අන්තර්ජාතික විවෘත තරංකාරී ප්‍රසම්පාදනයක් සිදුකර මේ වන විට පිරිනැමීම් සිදුකර අදාළ සැපයුම්කරුට ණයවර ලිපිද නිකුත් කර ඇති අතර එම පොහොර ප්‍රමාණය දෙසැම්බර් මස පළමුණු සතිය තුළ ලබා ගැනීම සඳහා සැලසුම් කර ඇත. එමෙන්ම කන්න කිහිපයකදී මඩ පොහොර නොලැබීම හේතුවෙන් පසේ ඇතිවිය හැකි පොස්පර ශූනතාවය මගහරවා ගැනීමට TSP ආනයන කිරීම සඳහා ඇමරිකනු USAID ආයතනය ඇමරිකාන් ඩොලර් මිලියන 40ක් වෙන් කර ඇත. ඒ අනුව 2023 යලකන්නේට එම පොහොර යොදවා ගැනීමට හැකි වනු ඇත. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමාගේ 3 ප්‍රශ්නයට අදාළ පිළිතුර 2022-2023 මහකන්නේ සඳහා බී වගාවට අවශ්‍ය කරන යූරියා MOP ප්‍රමාණයන් පිළිවෙලින් මෙට්‍රික් ටොන් 1,05,000ක් සහ 31,500ක් වන අතර TSP පොහොර නොමැත. එම ප්‍රමාණයන්ගෙන් මේ වන විට යූරියා මෙට්‍රික් ටොන් 14,917ක් බෙදා හැර ඇත. තවදුරටත් මෙට්‍රික් ටොන් 6,601.22 බෙදීම සඳහා රජයේ සමාගම් සතුව ඇත. TSP පොහොර ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ප්‍රසම්පාදනය කර ලබා දීමට නියමිතය. එම පොහොර ගොවීන්ට ලබා දී හැකි දින වකවානුව වගා කන්න සැලසුම් අනුව වී වපුරා ඇති ප්‍රදේශ හඳුනාගෙන නිර්දේශිත පොහොර ප්‍රමාණය එක් එක් වාරයට යෙදිය යුතු පොහොර ප්‍රමාණය පදනම් කරගනිමින් ගොවීන් වෙත ලබා දීම මගින් පොහොර නිසි භාවිතය මෙන්ම දැනට පවතින තොගය නිසි ලෙස කළමනාකරණය කිරීමට අවශ්‍ය උපදෙස් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇත. 4 ප්‍රශ්නට උත්තරය නැත. කුඩා පරිමාණ ගොවීන් විසින් හෙක්ටයාර 2ක් හෝ ඊට වඩා අඩුවෙන් වී වගා කිරීම සඳහා ලබාගත් 2022-5/31 වන දිනට වන විට අක්‍රීය ණය කාණ්ඩයට මාරු කර ඇති සම්පූර්ණ ණය මුදල කපා හැරේ. ඊළඟට එතුමා අහලා තියෙනවා, එසේනම් අක්‍රේට වැඩි වගාවන් සඳහා ගොවි ණය කපා හැරීම සිදු කළ නොහැක්කේද? පිළිතුර, මේ යටතේ හෙක්ටයාර 2ක් හෝ ඊට අඩුවෙන් වගා කළේ නම් අක්කර 5කට ආසන්න ප්‍රමාණයක් වගා කරන ලද ගොවීන්ගේ ණය කපා හැරීමට සලකා බලන බැවින් කුඩා පරිමාණ වී ගොවීන්ට මේ වැඩසටහනින් සහන සැලසේ. පෞද්ගලික බැංකු මගින් ලබාගත් නොයි ගොවි ණය මේ ක්‍රමය යටතේ කපා හැරීමක් වෙන්නේ නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නොවේසේ නම් මෙම ගොවීන් වෙනුවෙන් රජයට ගත හැකි ක්‍රියාමාර්ග කවරේද? පළමුව තීරයේදී රජයේ බැංකුවල මහජන බැංකුව, ලංකා බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකුවලින් ගත් නොයි ගොවි ණය පමණක් කපා හැරීමට අවශ්‍ය කටයුතු කළා තියෙනවා. 5 ප්‍රශ්නට උත්තරේ, මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් මට්ටමින් සම්පූර්ණ සමීක්ෂණ වාර්තාවක් සකස් කිරීමට හෙක්ටර් කොබ්බෑ කඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතන වෙත නියම කර ඇත. එකී වාර්තාව මෙම මස 21 වන දින ලබා දීමට නියමිතයි. එම වාර්තාව ලද පසු වීහා අනෙකුත් කෘෂි භෝග අස්වැන්නට සිදුවන හානි පිළිබඳව මේ ගරු සභාව දැනුවත් කරන්න අපි කටයුතු කරන ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එසේම එවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට එකී වාර්තා පදනම් කරගෙන කෘෂිකර්ම අමාත්‍යාංශය හා වනජීවි අමාත්‍යාංශ එක්ව කමිටුවක් ලෙස සාකච්ඡා කර වඩාත් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවට මේ ගරු සභාවට දැනුම් කරන්න. ඊළඟට ගරු විපක්ෂ නායකතුමාගේ 6 ප්‍රශ්න උත්තරේ, වියලි කලාපයේ වාරිමාර්ග ආශ්‍රිතව සිදුවන වැලිජාවරම් නිසා වාරිමාර්ගවලට සිදු වී ඇති හානි සම්බන්ධයෙන් වාරිමාර්ග අමාත්‍යාංශයෙන් විමසා පිළිතුරු ලබා ගැනීමට සුදුසු කියන බව දැනුදීමක් කළා තියෙනවා. එවැනි ප්‍රදේශවල වගාවන්ට හානි සිදුවන බවට ගොවීන් විසින් මෙම අමාත්‍යාංශයට වාර්තා කිරීමක් කළා නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. කොහොම වුණත් ගරු විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නය මත අපි ඒ සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒ ප්‍රදේශවල ගොවි සංවිධාන වලින් විමසලා ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ගරු සභාව දැනුවත් කරන්න කටයුතු කරනවා. ඒ වගේම වැලිපත්‍ර ලබා දීමේදී වැලි බලපත් ලබා දීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ පරිසර අමාත්‍යාංශයට දෙපවතින භූවිද්‍යා හා පතල් ගැනීමේ කාර්යාංශය මගින්. ඒ නිසා එවැනි ජාවන සිදුවෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕන බලපත්‍ර අධිකාරිය මගින් ගරු
කතානායකතුමා.
ඔබතුමාගේ පිළිතුරෙන් මට ලැබුණු අවබෝධය තමයි මෙට්‍රික් ටොන් 1,400,000 අවශ්‍යතාවය. මේ වෙන විට ඔබතුමන්ලා සතුව තිබෙනවා 6,000 ගබඩාවල, ඒ වගේම 14,000 ගෙන්නලා තියෙනවා. ඒක හරිද? ඔබතුමා දුන්න උත්තරේ 1,400,000 අවශ්‍යතාවය. එතකොට 14,000කුත් 6,000කුත්, ඒ කියන්නේ 20,000ක් තිබෙනවා කියන එක.
මහා නැවතුමා,
ජෙනරාල් වරයාගේ නිර්දේශය තියෙන්නේ අධිර 3කින් පොහොර ලබා දෙන්න. එතකොට අපි දැන් මේ වෙනකොට පළවෙනි අධිරයේ පොහොර සම්පූර්ණ ප්‍රමාණය යවලා
තියෙනවා. ප්‍රශ්නයතුමා කෙටියෙන්
නෑ. හරි, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක බොහොම භයානක තත්ත්වයක්නේ. 1,400,000 තමයි අවශ්‍යතාවය. දැනට සපයලා තියෙන්නේ 20,000. එතකොට දල වශයෙන් ගත්තොත් මේ 120%ක සැපයුමක් තියෙන්නේ. නමුත් පොඩකින්, නමුත් ඔබතුමා දන්නවද දන්නේ නැහැ, කන්න රැස්වීම ගණනාවකින් ගොවි ජනතාව නැගිටලා ගිහිල්ලා තියෙනවා පෝර නැතුව. ඉතින් මේ මන් දන්නේ නැහැ කවුද කියන්නේ කියලා, මේ වාරික තුනකින් මේක මේ වගා කරලා ඉවරුනෙන් පස්සේද මේ පෝර ටික දෙන්නේ?
ගරු මොහන් නැමැතුමා,
මම කියන්නට ඕනේ දැන් මේ සියලු පෝර ඉදීම් කරනකොට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ අපිට ලැබෙනවා කොච්චර පොහොර ප්‍රමාණයක් අවශ්‍යද, කොහොමද ලබා දෙන්න ඕන කියලා. දැන් ඒ අනුව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශය තියෙන්නේ මේ අදාළ පොහොර වර්ගයන් මට තුනකින් ලබා දෙන්න. ඔව්, ඒක අහන්න ඕනේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ. නෑ මම නෙවෙයි, ගරු ඒක 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 තීරණය කරන්නේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමා.
ඔබතුමා මොන දිස්ත්‍රික්කේද නියෝජනය කරන්නේ? හම්බන්තොට දිස්ත්‍රික්කේ. මම මේ ඔබතුමා අමාරු දාන්න කියන නෙමෙයි, මේ මෙහෙම වාරික තුනකින් පෝර ගෙන්නලා පුළුවන්ද වගාව කරන්න? ඔබතුමා උත්තර දෙන්නකො පොඩ්ඩක් අහන්නකො ඔබතුමා.
මට
කොහොමද වාරික තුනකින් මේ පෝර ගෙන්නලා වගා කටයුතු කරන්නේ?
බොමිසතේ කරු
මේ ඔබතුමා කියන්නේ
විපක්ෂ නායකතුමා එතුමා සඳහන් කර විදියට
දෙන උත්තර ටික මම ඔබතුමාට ගෞරව කරනවා නෙමෙයි, ඔබතුමා උගත් පුද්ගලෙක්. නමුත් අධ්‍යක්ෂක ජනරාල්තුමාගෙන් අහන්නේ කියලා ඔබතුමාට එහෙම උත්තර දෙන්න බෑනේ.
නෑ එතුමා,
කොහොමද වාරික තුනකින් පෝර ගෙනල්ලා කොහොමද විවගාව කරන්නේ? මොන විහිළුවක්ද?
බොහොම ස්තුතියි. නෑ එතුමා සඳහන් කරේ එකවර කුඹුරු වගා.
දැන් අපිට ඒ අනුව අපිට මේ රටේ අපි පළවෙනි වටේට අවශ්‍ය කරන පොහොර ප්‍රමාණය අපි යවලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඒක කිසි කෙනෙක් බිහිලුවට ගත යුත්තක් නෙවෙයි. අපි දන්නවා යම් යම් අවස්ථාවල දැන් ඔබතුමා කියන කාරණේ ඇත්ත, සමහර කලාට ගොවීන් කන්න රැස්වලින් නැගිටලා ගිහපු අවස්ථාවන් තියෙනවා. නමුත් ඒක ඒ යම් ඒවා වරදවා වටහා ගැනීම එක්ක. නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි රජයක් හැටියට අපි වගකීමෙන් කියන අවශ්‍ය කරන මේ මහකන්නයට අවශ්‍ය කරන පොහොර ප්‍රමාණය අපි නොවැම්බර් මාසේ වලට සම්පූර්ණ ප්‍රමාණය ලබා දෙනවා කියන කාරණා.
හරි, බොහොම ස්තුතියි ඔබතුමාට. ඔය විපක්ෂ නායකතුමා,
ගරු සභානායකතුමා එකඟයි මම අහන ප්‍රශ්නෙට. ගරු සභානායකතුමනි, දැන් පොඩි ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. අපිට දැනගන්නට ඕන දැන් පොට්ටුව මන්ත්‍රී කණ්ඩායමෙන් කොන්දේසි දෙකක් දාලා තියෙනවලු 22 සංශෝධනය.
බොහොම ස්තුතියි ගරු විපක්ෂ නායකතුමා. අපි න්‍යාය පත්‍රය
එකට ප්‍රශ්නය.
නෑ අපි න්‍යාය පත්‍රයට ගිහිල්ලා
ඉතින් ඒක මේ ගහන්න. එතුමා එකඟයි. නෑ එතුමා එකඟයි. එතුමාට උත්තර දෙන්න හැකියාව තියෙන අනිත් අය වගේ නෙමෙයි. නෑ මේ ඔබතුමන්ලගේ අදහසක් තියෙනවද ද්විත්ව පුරවැසි භාවය අවලංගු කරපු එක ආපහු ගේන්න?
ගරු විපක්ෂ නායකතුමා, ඔය සම්බන්ධ විවාදේ තියෙන දැන් බදාදා බ්‍රහස්පතින්දයි. එතකොට පිළිතුරු සපයන්න පුළුවන් ඒකට.
න්‍යාය පත්‍රයේ මේ සතියේ අද හෙට අනිද්දා ඉන් අනිද්දා දින හතර යොදාගත්ත විදිහට යනවා. අපි අනිද්දා උදේ යොදාගත්ත විදිහට 22 සංශෝධනය විවාදයට ගන්න.
විපක්ෂ නායකතුමා,
ගැන නෙවෙයි මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. බොහෝ තැන්වල කියවෙනවා තමුන්නාන්සලා මේ පළාත් පාලන ඡන්දේ කල් දමනවයි කියලා. ඒක ජල්තර යෝජනා ගැන
රක්ෂණායකතුමා, මේ අපි ප්‍රධාන වැඩකටයුතු ආරම්භ කරමු. ඔබතුමා බාධා කරන්න එපා.
වගකීමෙන් මේ ප්‍රකාශයක් කරනවද? නොපමාව නියමිත කාලවකවානුවට පළාත් පාලන මැතිවරණයේ තියන්න කටයුතු කරනවද නැද්ද? එසේ නොමැතිනම් මැතිවරණ වලට ඔබතුමාලා බය ඇයි? ඇයි මැතිවරණේ තියන්නේ නැත්තේ?
අර නියෝජ්‍ය කතානායකතුමනි, මැතිවරණ කල් දැමීමක් සම්බන්ධයෙන් කිසිම සාකච්ඡාවක් සිදු වෙලා නැහැ.
බොහොම සිතේ ඔබතුමාට. ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේ 50 කැටුම්පත් හා යෝජනා මණ්ඩු බණ්ඩාර මහතා.
කෘෂිකර්ම ඇමතුමනි, තමුන්නාංශයෙන් කියවුණා තමුන්නාංශලා යූරියා පොර මෙට්‍රික් ටොන් එකක් $700 ගන්න කියලා. ඔබතුමා දන්නවා දැන් වෙළඳ පොලේ තියෙනවා ටොන් එකක් $550. ඒ කියන්නේ මේකෙත් අතයට ගණදෙනුවක් සිදු වෙලා තියෙනවාද කියලා මම අහන්නේ. 550ට දැන් තියෙනවා. පෞද්ගලික සමාගම් ගෙන්නලා 550.
දානගතුමනි, මේ සියල්ල කෙරෙන්නේ ඔබතුමා සභාවත් දන්නවා මේ වෙනකොට ලෝක බැංකුවේ ණය ආධාර මත. එතකොට මේ සියලු ප්‍රසම්පාදන කටයුතු වලදී ලෝක බැංකුවත් ඍජුව මැදිහත් වෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් ප්‍රසම්පාදන කමිටුවක් පත් කළා තිබෙනවා ගරු සභාපතිතුමනි, වාරි මාර්ග අමාත්‍යංශයේ ලේකම්තුමාගේ සභාපතිත්වයෙන් සහ අපේ අමාත්‍යංශයේ ලේකම්තුමත් තව වණිජ අමාත්‍යංශයේ ලේකම්තුමිය ඇතුළුව ඒ කණ්ඩායමකින්, ඒ වගේම වෙනම කමිටුවක් තිබෙනවා මේ තත්ත්වයන් පරීක්ෂා කරන්න. ඉතින් අනුව කිසියෙන්ම ඔබතුමා නගන ආකාරයේ චෝදනාවකට වංචාවක් වෙන්න අවස්ථාවක් නැහැ.
හරි, බොහොම ස්තුතියි ඔබතුමාට. රන්ජිත් මත් වණ්ඩාර මත්,
පොරටෝන් එක තමුන්නාසර 700 අරන් තියෙනවා.
හරි, බොහොම ස්තුතියි.
එතන
කරු ඇමතුමා ගැන පැහැදිලි කිරීමක් කරා. බොහොම ස්තුතියි ඔබතුමාට. ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේ 50 කැටුම්පත් හා යෝජනා මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ ජාතිකයේ ප්‍රතිපත්ති අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විසර්ජන 2023 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම් සඳහාද ඒ සේවා කාර්ය සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර හෝ ණය ලබා ගැනීමට බලයදීම සඳහාද ඒ මුදල් වර්ෂය තුළ ආණ්ඩුව ඇතැම් කටයුතු වෙනුවෙන් මුල්‍ය ප්‍රතිපාදන සැලසීම සඳහාද?
ගරු ඇමතුමා මහලේකාන්තම ඉදිරිපත්.
විසර්ජන 2023 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහාද ඒ සේවා කාර්ය සඳහා ශ්‍රී ලංකාව තුල හෝ ඉන් බැහැර හෝ ණය ලබා ගැනීමට බලය දීම සඳහාද ඒ මුදල් වර්ෂය තුල ආණ්ඩුවේ ඇතැම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැලසීම සඳහාද එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුල වියදම් සඳහා අවශ්‍ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල් වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීම සඳහාද ඒකාබද්ධ අරමුදලට ඒ මුදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ ඉහත කී කාරණා හා සම්බන්ධ හෝ එයට ආනුෂාංගික කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහාද වූ 50 කෙටුම්පතකි.
දෙවෙනි වර කියවීම කවදාද? අංක 2 මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ ජාතික ප්‍රතිපත්ති කරුව අමාත්‍යතුමා.
අර නියෝජ්‍ය කතානායකතුමනි, එකතු කළ ආගමන්ත බදු සංශෝධන.
අර මහලේකන්තම.
එකතු කළ ආගමන්ත බදු සංශෝධන 2002 අංක 14 දරන එකතු කළ ආගමන්ත බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ 50 කෙටුම් පතකි.
දෙවෙනි වර කියවීම කවදාද?
එතදී.
අංක 3 පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
අර නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තු රැස්වීම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විද්වානුකමක් සඳහන් තිබුණද 9 පාර්ලිමේන්තුවේ 3 සභා වාරයේ පාර්ලිමේන්තුවේ රැස්වීම පැවැත්වෙන කාල වේලාව 2022 ඔක්තෝබර් 18 වෙනි දින සිට අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන්හි පූර්ව භාග 9:00 සිට අපර භාග 5:00 දක්වා විය යුතුය. අපර භාග 5:00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8:05 ක්‍රියාත්මක විය යුතුය. අපර භාග 5:30 කතානායකතුමා ප්‍රශ්න විමසා කර සභාව
සභාව එකඟද?
ආයි.
අංක 4 සභානායකතුමා.
රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 විධානවල සහ 2022 අගෝස්තු 29 වෙනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවී කුමක් සඳහන් තිබුණද 2022 ඔක්තෝබර් 7 වෙනි දින තේරීම් කාර්යක සභාව විසින් තීරණය කළ පරිදි 9 පාර්ලිමේන්තුවේ 3 සභා වාරයේ සේවය කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාව තේරීම් කාර්යක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරයන් 29 දෙනෙකුගෙන් සමන්විත යුතුය.
සභාව එකඟද?
ආයි.
අංක පහ සභානායකතුමා.
පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක ස්වභාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 විද්‍යාලවල සහ 2022 අගෝස්තු 29 වෙනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවන්හි කුමන සඳහන් තිබුණද 2022 ඔක්තෝබර් 7 වෙනි දින තේරීම් කාර්යක සභාව විසින් තීරණය කළ පරිදි 9 පාර්ලිමේන්තුවේ 3 සභාවාරයේ සේවය කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක ස්වභාව තේරීම් කාර්යක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරයන් 29 දෙනෙකුගෙන් සමන්විය යුතුය.
සභාව එකඟද?
ආයි.
අංක 6 සභානායකතුමා.
රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121 විධි විධානවල සහ 2022 අගෝස්තු 29 වෙනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ කුමන සඳහන් තිබුණද 2022 ඔක්තෝබර් 7 වෙනි දින තේරීම් කාර්යක සභාව විසින් තීරණය කළ පරිදි 9 පාර්ලිමේන්තුවේ 3 සභාවාරයේ සේවය කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාව තේරීම් කාර්යක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරයන් 28 දෙනෙකුගෙන් සමන්විතය විය යුතුය.
සභාව එකඟද?
ආයි.
ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ 20 අංක 1 ඛනිජ තෙල් නිෂ්පාදන විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම. ගරු කාංචන විජේසේකර අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත අද දවසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න විවාද කරන්න ලැබීම පිළිබඳව ඒ සඳහා සහයෝගය ලබා දීපු සියලු දෙනාට පළමුවෙන්ම මගේ ස්තුතිය පළ කරනවා. විශේෂම ගරු කතානායකතුමනි, මේ පනත් කෙටුම්පත සංශෝධනය කිරීම ආරම්භ වෙන්නේ 2002 විශේෂයෙන්ම අද දවසේ විපක්ෂය නියෝජනය කරන බහුතර මන්ත්‍රීවරුන් නියෝජනය කරන අවස්ථාවේ. එතුමන්ලා ගෙනාපු ඒ යෝජනාවේ එක කොටසක් තමයි අද දවසේ මේ පාර්ලිමේන්තුවේ අපි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු හැටියට ඉදිරිපත් කරන්නේ. ඒ නිසා මම හිතනවා එතුමන්ලම ගෙනාපු පනත එතුමන්ලට කරගන්න නොහැකි වෙච්ච යම් කාරණා ටිකක් අද දවසේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය තුළ මේ සභාවට ඉදිරිපත් කරන මොහොතේ එදා දවසේ සහයෝගය ලබා දීපු මන්ත්‍රීවරු මේ පනත වෙනුවෙන් නැවත වතාවක් ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පනතෙන් බලාපොරොත්තු වෙන ප්‍රධාන අරමුණු කීපයක් තියෙනවා. පළවෙනි අරමුණ බවට පත් වෙන්නේ එදා 2002 පනතෙන් විශේෂම අවස්ථාව සලසලා දීලා තිබුණා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පමණක් නෙවෙයි තවත් සැපයුම්කරුවන් දෙදෙනෙක්ට මේ රටේ ඉන්ධන ආනයනය බෙදා හැරීම සහ අලෙවිය කියන කාරණා වෙනුවෙන් ඒ පනත සංශෝධනය වුණේ. ඒ පනත සංශෝධනය වෙන අවස්ථාවේ සැපයුම්කරුවන් 3 සඳහා ඒ අවස්ථාව හිමි කරලා දුන්නත් එවකට තිබුණු ආණ්ඩුව එදා තීරණයක් ගත්තේ තවත් එක් සැපයුම්කරුවෙක් හැටියට ලංකා IOC සමාගමට ඒ අවසරය ලබා දෙන්න. නමුත් එදා ඉඳලා වසර 2 තුළ සිදු කළ යුතු කාර්යයක් විශේෂයෙන්ම බලශක්ති සැපයුම් කමිටුව අවුරුදු 2 කාලයකදී සිදු කළ යුතු කාරණා කීපයක් මගහැරීම නිසා අද දවස වන විට අපේ රටේ ඛනිජ තෙල් පිළිබඳව කටයුතු කිරීමට සැපයුම්කරුවන් හැටියට කටයුතු කිරීමට අපිට සැපයුම්කරුවෝ 2 අපේ වෙළඳපොලේ ඉන්නේ.
ඔබට ප්ලීස් කරු හේසා විතනගේ මැතිතුමා මුලාසනයට.
ගරුවෙ මැතිතුමා කතා
කරනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා IOC සමාගම. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගරු මුලාසනයේ මන්ත්‍රීතුමනි, මේ වෙන විට 85% පමණ වෙළඳපොළ ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම 15% පමණ ප්‍රමාණයක් ලංකා IOC සමාගම හිමි වෙලා තියෙනවා. නමුත් අපි යෝජනා කරනවා මේ පනත සංශෝධනය කිරීම තුලින් මෙරටට ඉන්ධන ආනයනය කිරීමට, බෙදා හැරීමට සහ සැපයුම් කිරීමට ජාත්‍යන්තරව කටයුතු කරන තවත් සැපයුම්කරුවන් කීප දෙනෙක්ට අවස්ථාව ලබා දීම සඳහා මේ පනතේ ප්‍රධාන සංශෝධනයක් බවට පරිවර්තනය වෙනවා. ඒ තුලින් අපි විශේෂම බලාපොරොත්තු වෙනවා මේ රටේ ඉන්ධන සැපයුම එය ඉල්ලුමට සරිල සැපයුමක් සැපීම සඳහා කටයුතු කරන්න පුළුවන් සැපයුම් කරුවන් තෝරාගෙන ඒ කටයුතු සිදු කිරීම. විශේෂයෙන් මම අමාත්‍යවරයා බවට පත් වුණාට පසුව අප්‍රේල් මාසේ අපි පළවෙනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනවා මේ සම්බන්ධයෙන්. ඊට පසුව අපි පනත් සංශෝධනය කරනවා. ඊට පසුව මේ පනත පිළිබඳව අධිකරණයේ අභියෝගයට ලක් වෙන විශේෂම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තොගගබඩා පර්යන්තයේ නියෝජනය කරන වෘත්තීය සමිති විසින්, ඒ වගේම ශ්‍රේෂ්ඨ අධිකරණයේ විසින් අපිට යෝජනා කරනවා සංශෝධන කීපයක්. ඒ සංශෝධන සහිතව උපදේශක කාර්ය සභාවට ඉදිරිපත් කළා. ඒ සංශෝධන සහිතව තමයි අද දවසේ අපි ඉදිරිපත් කරන්නේ. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා නව සැපයුම් කරුවන්ට මේ රටේ වෙළඳපොළ විවෘත කිරීම වගේම නව ආයෝජන සඳහා දිරිගැන්වීමත් දීර්ඝ කාලයක් තිස්සේ අපේ කණිත නිදිගත් සංස්ථාව ක්‍රියාත්මක වුණු දවස් ඉඳලා ගුවන් යානා ඉන්ධන ගෙනීමේ ඒකාධිකාරයේ තියෙන ලංකා කණිත නිදිගත් සංස්ථාව. ඒ ඒකාධිකාරය ලිහිල් කිරීමටත් මේ පනත තුලින් අපි කටයුතු කරන්න අපි යෝජනා කරලා තියෙනවා. විශේෂම කරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, මීට මාස කීපයකට පෙර මේ බලශක්ති ක්ෂේත්‍රය දිහා බලනකොට අපිට තිබුණු අභියෝග ඔබතුමාට මතක ඇති. මේ රටේ ඉන්ධන බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳව තිබුණේ විශේෂයෙන්ම කිලෝමීටර 5ක 10ක ඉන්ධන පෝලිම, දින 3ක 4ක ඉන්ධන පෝලිම, ඒ වගේම මාධ්‍ය තුලින් වාර්තා කරේ ඉන්ධන පෝලිමේ මැරෙන සංඛ්‍යාව, රෝග අතුරු වෙන සංඛ්‍යාව. මේක තමයි අපිට තිබුණු අභියෝගය. අපිට ප්‍රමාණවත් ඉන්ධන තොග ආනයනය කිරීම සඳහා අපේ මූල්‍යමය තත්ත්වය අපිට තිබුණේ නැහැ. ඒ වෙලාවේ ලංකා කණිත නීතිගත සංස්ථාවට ඒ අවශ්‍ය සැපයුම සිදු කිරීම සඳහා අපේ ණය ශ්‍රේණිගත කිරීම වලින් අපි පහළ මට්ටමකට වැටලා, බැංකු පද්ධතියේ ශ්‍රේණිගත කිරීම වලින් අපි පහළ මට්ටමකට වැටලා, ඒ වගේම අපි ණය ආපසු ගෙවිය නොහැකි කියන නිවේදනය සිදුරාට පස්සේ විශේෂයෙන්ම අපිට ලබාගත යුතු සහ අපි ලබාගත හැකි ණය පහසුකම් අපිට ලබා ගන්න නොහැකිලා තිබුණා. දීර්ඝ කාලයක් තිස්සේ ලංකා කණිත නීතිගත සංස්ථාවට ඉන්ධන ආනයනය කිරීමේදී කරු මුලාසනේ මන්ත්‍රීතුමනි, සාමාන්‍යයෙන් අපිට ලැබෙනෝ ණයක කාලයක් අපිට ලැබෙනවා. විශේෂයෙන්ම අපේ සැපයුම් කරුවන්ගෙන් ණයවර ලිපි විවෘත කරලාට පස්සේ දින 180ක්, දින 90ක්, දින 120ක්, සමහර අවස්ථාවල් දින 30ක්, ඒ ආසන්න වශයෙන් අපිට උපරිම අවස්ථාවල්දී සමහරලාට දින 270 දක්වා අපිට ලැබිලා තියෙනවා ණයවර ලිපි විවෘත කිරීම තුළින්. මේ රටට ඉන්ධන ආනයනය කරලා ඒ අලවිය සිදු කරාට පස්සේ ඒ දින 270 හෝ දින 280 පස්සේ ඒ මුදල් ආපසු ගෙවීමට අපිට හැකියාව ලැබිලා තිබුණා. ඒ නිසා අපිට ඉන්ධන ආනයනයේදී යම් යම් ගැටළු වලට ඒ කාලේ අපිට මුහුණ දෙන්න සිද්ධ වුණේ නැහැ. නමුත් අපි පිළිගන්න ඕන හැම ආණ්ඩුවක් තුලින්ම, හැම රජයක් තුලින්ම බලයට පත් වෙන වෙලාවේ අපේ සටන් පාඩයක් බවට පත් වෙන්නේ ඉන්ධන මිල අඩු කිරීම කියන එක. ඉන්ධන මිලේ සහනාධාරය ලබා දීම, භූමිතෙල් සහනාධාරය, ඩීසල් සහනාධාරය, මෙමෙනි සහනාධාර දීර්ඝ කාලයක් සිදු කර තුල මේ රටේ ක්‍රියාත්මක කිරීම නිසා අපි එක පැත්තකින් අපි වගකීම ගන්න ඕන දේශපාලනය කරන අපේ සියලුම දේශපාලන නායකයන් රජයන් විසින් විශේෂයෙන්ම කණිත නීතිගත සංස්ථාව මෙවැනි අලාභදායි තත්ත්වයකට පත් කිරීමේ වගකීමක් අපි ගත යුතුව තිබෙනවා. ඒකේ එක පැත්තකින් මූල්‍යමය අලාභය පමණක් නෙවෙයි, සමහර කාලවලදී මේ සංස්ථාවල් වලට, මෙම ආයතන වලට රාජ්‍ය සේවකයන් හැටියට බඳවාගත්ත පිරිස් දිහා බැලුවොත් එම සමහරලාවට අවශ්‍ය වෙනවද කියලා හිතෙනවා එවැනි ප්‍රමාණයක් බඳවා ගැනීම. ඒ සියලු දේ අපි සියලු දෙනා වග කිය යුතුයි. විපක්ෂය නියෝජනය කරන ඔබතුමන්ලත්, ආණ්ඩුව නියෝජනය කරන අපිත්, අපි කවුරු ආණ්ඩුව කරත්, ඊට පෙර හිටපු ආණ්ඩු තිබුණත් ඒ සියලුම කාලවකවානු තුළ මේ කටයුත්ත ඒ ආකාරයෙන් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අද දවසේ කණිත නීතිගත සංස්ථාවට පුළුවන්කමක් නැහැ අපේ රටේ ඉල්ලන ඉන්ධන ප්‍රමාණය, මේ රටේ ජනතාවට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය. එනිසා තමයි ඔබතුමන්ලා කියන්නේ හැමතිස්සම ත්‍රිරෝද රථයට කෝටායක වැඩි කරන්න පුළුවන්ද, අපිට කෘෂි කර්මාන්තර, දීවර කර්මාන්තර මීට වැඩිය ඉන්ධන ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන්ද? නමුත් අවාසනාවන්ත தත්ත්වය තමයි අපේ රටේ තියෙන මූල්‍ය தත්ත්වය සහ කණිත නීතිගත සංස්ථා තියෙන මූල්‍ය தත්ත්වයත් නිසා මහා භාණ්ඩාගාරයෙන් නිකුත් කළ හැකි මුදල් ප්‍රමාණය, මහා බැංකුවෙන් නිකුත් කළ හැකි මුදල් ප්‍රමාණය, මෙරටේ බැංකු පද්ධතියෙන් නිකුත් කළ හැකි මුදල් ප්‍රමාණය, මෙරටේ බැංකු පද්ධතිය හා මහා බැංකුවෙන් නිකුත් කළ හැකි විදේශ විනිමය කියන ඒ අභියෝගයන් නිසා අපිට ඉන්ධන ආනයනය සීමා කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපිට පහුගිය කාලවල මීට අවුරුද්දකට පෙර ඩොලර් මිලියන 300ක් වුණ වැය වෙලා තිබුණා ඉන්ධන ආනයනය කරන්න. නමුත් පසුගිය කාලවල අපේ රටේ බලශක්ති අර්බුදයත් එක්ක අපේ විදුලි කප්පාදුව දීර්ඝ වෙනකොට මේ අවශ්‍යතාවය තව තවත් වැඩි වෙලා තියෙනවා. බලශක්ති අර්බුදයේ දීර්ඝ අපේ බරපතල අර්බුදයට පත් වෙන වෙලාවේ විශේෂයෙන්ම විදුලි කප්පාදුව පය 7ක් 8ක් යන අවස්ථාවල අපිට වැස්ස නොමැතිව, ඒ අවශ්‍ය වර්ෂාපතනය නොමැතිව අපේ තියෙන විශේෂම ජලවිදුලි බලාගාරවල උත්පාදනය කළ හැකි ධාරිතාව අඩු වෙනකොට අපිට ඩීසල් බලාගාරවලට, දැවිතෙල් බලාගාරවලට අපිට පරිවර්තනය වෙන්න සිද්ධලා තිබුණා. ඒ වගේම අපේ පය 7ක් 8ක් විදුලි කප්පාදු යනකොට කර්මාන්ත පවත්වාගෙන යන නම් ඒ කර්මාන්ත වලටත් ඩීසල් සහ පෙට්‍රල් කියන වර්ග දෙක අවශ්‍යලා තිබුණා ඔවුන්ගේ තියෙන විදුලි ජනයන්ත්‍ර පාවිච්චි කරගෙන යන්න. එනිසා අපේ අවශ්‍යතාවය වැඩි වෙලා තියෙනවා. ඒ අපේ අවශ්‍යතාවය වැඩිලා තියෙනවා ඩොලර් මිලියන 600ක් දක්වා පසුගිය අවුරුද්දේ ජනවාරි මාසෙ ඉඳලා. නමුත් අපි ඩොලර් මිලියන 600ක මුදල අපිට කළමනාකරණය කරගැනීමේ අභියෝගයක් තියෙනවා. ඒ නිසා තමයි අපි යෝජනා කරේ පහුගිය කාලේ විශේෂයෙන්ම මහා බැංකුව සහ මහා භාණ්ඩාගාරය කියන දෙකත් එක්ක සාකච්ඡා කරලා අපිට කුමක්ද ආනයනය කළ හැකි ප්‍රමාණය කියන එක. අපිට උපදෙස් දුන්නේ මහා බැංකුව විසින් ඒ වෙලාවේ විදේශ විනිමය හැටියට බැංකු පද්ධතියෙන් සහ මහා බැංකුවෙන් අපිට නිකුත් කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය බවට පත් වෙන්නේ ඩොලර් මිලියන 350යි. මේක තමයි අපිට නිකුත් කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය. ඒ ප්‍රමාණයට අනුකූලව අපේ ඉන්ධන ආනයනය කළමනාකරණය කරගන්න කියලා. එවැනි ආකාරයක කළමනාකරණය කරගන්න අපි කටයුතු කිරීම සඳහා තමයි QR ක්‍රමවේදය ජාතික ඉන්ධන අවසර පත්‍රය අපි කැමති වුණත් අකමැති වුණත් අපිට ඉදිරිපත් කරන්න සිද්ධ වුණේ. මම විශ්වාස කරනවා ඒක ඉදිරිපත් කිරීම තුළ අගෝස්තු මාසේ පළවෙනිදා ඉඳලා මේ දක්වා ඉන්ධන පොලිමේ කාටවත් කියන්න බෑ මෙන්න ඉන්ධන පොලිමේ රෝගාතුර වෙච්ච මරණයට පත් වෙච්ච ජනතාව ඉන්නවා කියන එක අද දවසේ කියන්න සටන් පාඩයක් බවට පත් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම ජනතාවට ඒ සම්පූර්ණ ඉන්ධන අවස්ථාවේ ලබා ගන්න නොහැකි වුණත් ජනතාවට යම් කිසි ආකාරයක නිශ්චිත ඉන්ධන ප්‍රමාණයක් සතිපතා ලබා ගැනීම සඳහා අපි මේ ඉන්ධන ක්‍රමවේදය බෙදා හැරීමේ ක්‍රමවේදය තුළ අපි මේ වටපිටාව නිර්මාණය කළා තියෙනවා. නමුත් ගරු නියෝජ මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි අපිට මේ කටයුත්ත දීර්ඝ කාලයක් කළ යුතු කටයුත්තක්. අපිට මෙහෙම කළමනාකරණය කරගෙන ක්ෂේත්‍රවලට අවශ්‍ය අපිට හිතමු කර්මාන්තවලට එමන් නැත්නම් ධීවර කර්මාන්තයට කෘෂි කර්මාන්තයට මෙවැනි කර්මාන්තවලට අවශ්‍ය ඉන්ධන සීමා කිරීමෙන් අපේ රටේ ආර්ථිකය නැවත වතාවක් පණ ගන්නට පුළුවන් කමක් නැහැ. අපි සංචාර කර්මාන්තයට විවෘත වෙනවා නම් සංචාර කර්මාන්තයට අවශ්‍ය ගුවන් යානා ටික ලංකාවට එනකොට ඒ ගුවන් යානාවලට අවශ්‍ය ඉන්ධන ටික අපි ලබා දිය යුතුව තිබෙනවා. ඒ විපමණක් නෙමෙයි අපි පැය 24ම මේ රටේ අවශ්‍ය විදුලිය උත්පාදනය කරලා ලබා දීම කටයුතු කරන්න නම් අනිවාර්යයෙන්ම අපිට එක්තරා කොටසක් හෝ අපිට විදුලි ජනක යන්ත්‍ර මගින් හෝ අපේ ඩීසල් සහ දැවිතෙල් බලාගාරවලින් අපිට කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ ක්‍රමවේද ඉදිරියට යන්න නම් අනිවාර්යයෙන්ම අපිට අලුත් සැපයුම්කරුවන් ඒ වගේම ඉන්ධන මිල අපිට කළමනාකරණය කර ගැනීම සඳහා අපිට අලුත් ක්‍රමවේද වලට යා යුතුව තිබෙනවා. ලෝකයේ සියලුම රටවල් අද වන විට විවෘත වෙලා තියෙනවා, වෙළඳපොළ විවෘත කරලා තියෙනවා ඉන්ධන සැපයුම් කරුවන්ට. මම දන්නවා 60 දශකයේ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය විශේෂයෙන්ම මේ ජනසතු ව්‍යාපාරයක් බවද කිරීමේදී ඒ බලාපොරොත්තු වෙච්ච අරමුණක් තිබුණත් අපි එදා දවසේ පිළිගන්න ඕන කාරණයක් තමයි ඒ ගත්ත තීන්දුව නිසා සිංගප්පූරුවට එදා දවසේ අහිමි වෙලා තිබුණු සිංගප්පූරුවට අද දවසේ විශේෂයෙන්ම හිමි වෙලා තියෙන ආර්ථිකයකට වටිනාකමක් ලැබිලා තියෙන්නේ ඒ එක්තරා ගත්ත තීන්දුවේ කොටසක් නිසා. එදා දවසේ අපේ රටේ ක්‍රියාත්මක වෙච්ච ආයතන සමහර බහුජාතික සමාගම් වෙන්න පුළුවන්. ඉන්ධන ආනයනය කරපු, ඉන්ධන නිෂ්පාදනය කරපු, පිරිපහදු කරපු ආයතන මේ රටෙන් එක දිනෙන් අපේ රටෙන් ඉවත් වෙන්න කියලා ඒ නිවේදනය නිකුත් කරාට පස්සේ ඔවුන් සිංගප්පූරුවේ ආයෝජනය කිරීම සඳහා ඉඩ ප්‍රස්තාව සැලසීලා තියෙනවා. සිංගප්පූරුවේ ඒ සඳහා ගොඩබිම මුහුදු ප්‍රදේශයේ ගොඩබිම බවට පරිවර්තනය කරලා පිරිපහදු ඇති කරගෙන අද සිංගප්පූරුවෙන් අපේ රටට අපි තෙල් ආනයනය කරන රටක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒක අපිට කළ හැකිව තිබුණා අපේ රටේ නිසි කළමනාකරණයක් තුළව. විශේෂයෙන්ම අපේ තියෙන තෙල් ටැංකි අපි හැමදාම කතා කරනවා, තෙල් ටැංකි ගැන කතා කරනවා ජාතික සම්පතක් හැටියට. හැබැයි අපි තෙල් ටැංකි සංවර්ධනය කරන්න අපිට දශක ගණනාවක් ගිහිලා තියෙනවා. ඒකෙන් උපරිම ප්‍රයෝජන අපිට ගන්න නොහැකිලා තියෙනවා. මම ස්තුතිවන්ත වෙනවා උදේ ගම්මන්පෙළ හිටපු ඇමතුමාට, විශේෂයෙන්ම එතුමා අමාත්‍යවරයා හැටියට හිටපු අවුරුදු දෙක තුළ විශේෂයෙන්ම තෙල් ටැංකි පිළිබඳව ඒ අවශ්‍ය පනත් සකස් කරලා ඉවරලා අලුත් ආයෝජන සැලසුමක් හැටියට අද ඒ ව්‍යාපාරය අද දියුණු කිරීම සඳහා යම් පියවරක් තියලා තියෙනවා, යම් ප්‍රවේශයක් තියලා තියෙනවා. ඒ ප්‍රවේශය තුළින් අපි බලාපොරොත්තු වෙනවා අඩුවතරමේ අපිට ඒ තියෙන තෙල් ටැංකි සියල්ලම සංවර්ධනය කරන්න නොහැකි වුණත් අඩුවතරමේ අපිට සංවර්ධනය කළ හැකි තෙල් ටැංකි ප්‍රමාණය සංවර්ධනය කරලා ඉදිරියේදී නම පිරිපහදුවක් ත්‍රිකුණාමල ප්‍රදේශයේ බිහි කරලා විශේෂම නාවික කේන්ද්‍රයක් හැටියට තියෙන ත්‍රිකුණාමලය පාවිච්චි කරලා අපිට බලශක්ති කේන්ද්‍රයක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්ද කියන ඒ ප්‍රවේශය සඳහා අපි මේ වෙනකොට තීන්දුව తీරන ගණමින් සිටිනවා. ඒ වගේම ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි අපිට පහුගිය කාලේ මේ අභියෝග මැද්දේ ජනතාවගෙන් එල්ල වෙච්ච විශාල චෝදනා ප්‍රමාණයක් තිබුණා. අපිට අවශ්‍ය මුදල් සොයා ගැනීම, අපිට කිය දිගින් දිගටම පාඩු ලබන ආයතන, සේවකයන්ගේ තියෙන අතිරික්තය අපි පිළිගන්නෝ. සේවකයන්ගේ තියෙන අතිරික්තය ඒ වගේම පාඩු ලබන තත්ත්වෙට දේශපාලන වශයෙන් ගත්ත තීන්දුව తీරන ඉවහල් වෙලා තියෙනවා. දැන් මම දැක්කා ඊයේ පෙරේදා මේ පනත පිළිබඳව විවාද වෙන වෙලාවේ කතා කරන වෙලාවේ අපි වෘත්තීය සමිති සියල්ලත් එක්ක ගෙනලා කතා කරා. පෞද්ගලිකව මම කතා කරා වෘත්තීය සමිති සියල්ල එක්ක මීට මාස 3ක ඉඳලා. මම ඔවුන්ට පැහැදිලි කරලා දුන්නේ යථාර්ථය මොකද්ද කියන එක. ඒ යථාර්ථය තමයි අපි කිව්වේ මේ තත්වෙන් අපි එන්න අපි නව සැපයුම් කරුවන්ට නව වෙළඳපොළ විවුර්ත කරේ නැත්නම් අපිට ඛනිජ තෙල් සංස්ථාවට අවශ්‍ය මුදල් හොයා ගැනීම විශාල අභියෝගයක් බවට පත් වෙනවා කියන එක. ඒ සියලු දෙනා ඒ සාකච්ඡාවල් දෙක පිළිගත්තත් මම විශ්වාස කරන ඔවුන්ගේ දීර්ඝ කාලයක් වෘත්තීය සටන් හැටියට සටන් පාඩේ හැටියට පාවිච්චි කරපු මේ ජනසතු කරපු ව්‍යාපාරය ආරක්ෂා කිරීම කියන එක ඔවුන්ගේ තේමා පාඩේ බවට පත් වෙලා තිබෙච්ච නිසා ඔවුනුත් අද යම්කිසි අභියෝගයකට පත් වෙලා තියෙනවා කියන එක මම විශ්වාස කරනවා. ගරු මූලාසනේ මම කතාව කරලා අනේ කලබල ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, ඒ වගේම විශේෂයෙන්ම මේ වෘත්තීය සමිති පහුගිය කාලවල එල්ල කරපු චෝදනා. ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, මම දන්නේ මේ සමහර වෘත්තීය සමිති නායකයෝ කියන පිරිස් අද දවසේ කණිත්තේ නීතිගත සංස්ථාව හෝ තෙල් ගබඩා පර්යන්තයේ නියෝජනය කරන පිරිසක් නෙවෙයි. මම දැක්ක ඊයේ රාත්‍රී කාලෙත් ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතියේ නායකයා අශෝක රංවල, එතුමා වැඩ කරන්නේ නැහැ දැන් කණිත්තේ නීතිගත සංස්ථාව හෝ තෙල් ගබඩා පර්යන්තයේ. ඊයේ රාත්‍රී තයිලා කියනෝ මේ සියලුම සේවකයන් ලෙඩ නිවාඩු දාලා අද වැඩ වර්ජනය කරනවා, තෙල් බෙදා හැරීම අපි අනහිටනවා කියන මේ තර්ජනයක් කරන්නේ ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි. එක පැත්තකින් ඔහුට විනයානුකූලව පියවරක් හෝ නීතිමය පියවරක් ගැනෙන්නේ නැහැ, මොකද ඔහු දැන් සේවය කරන පුද්ගලයෙක් නෙවෙයි. හැබැයි මේ කවුද මේ බිල්ලට දෙන්න හදන්නේ? සේවය කරන පිරිසවලට කියනවා ලෙඩ නිවාඩු දාලා එන්න පාර්ලිමේන්තුව ගාවට, ලෙඩ නිවාඩු දාලා එන්න, මේක අකර්මණ්‍ය කරන්න, මේක තමයි අපේ විකල්පය. මේ කටයුතු ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් මෙහෙවන මේ කණ්ඩායම්, ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, මොකටද විරුද්ධ වෙන්නේ? මේ විරුද්ධ වීම තුළින් අපේ රටට මොකද ලැබෙන ප්‍රතිලාභය? අපිට කණිත්තෙල් නීතිගත සංස්ථාව හැටියට මේ දීර්ඝකාලීන ව්‍යාපෘතියක් හැටියට මේක කරන්න බැරි නම්, අවශ්‍ය ඉන්ධන ටික දෙන්න බැරි නම්, අපේ පිරිපහදුවෙන්
ගරු විභාගයන් සතා මොකද්ද පොයින්ට් ඔෆ් ඕඩර් එක?
අරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි, එමෙතුමාගෙන් මම ඊටාම කාරුණිකව විමසනවා. දැන් ඔබතුමාලා මේ වෙළඳපොළ අවකාශය පුරුල් කරන්න යනවා වෙන
ගරු මන්තුමා
පොයින්ට් ඔෆ් ඕඩර් නෑ,
එමෙතුමාගේ අවසරයක් තියෙනවා ඔබතුමාට අහන්න පුළුවන්.
ගරු මුලස්සනේ මන්ත්‍රීතුමනි, විශේෂයෙන් මේ වෘත්තීය සමිති අද ඒ ඉන්න සේවකයන් පවා නිලධාරීන් පවා නොමග යවමි. සමහර වෘත්තීය සමිති නායකයෝ දැන් එකක් පිළිගන්න ඕන, අපි වෘත්තීය සමිති කරන පිරිස් වලට අයිතියක් තියෙනවා. ඒක මන් දන්නේ කොයිතරම් දුරට සාධාරණද කියලා. සමහර වෘත්තීය සමිති නායකයන්ට තියෙනවා සේවය කරන්න ඕනේ නැහැ, සේවෙන් නිදහස් වෙලා ඉන්නේ. එතන මුළු ජීවිත කාලෙම ඔවුන්ගේ සේවා කාලෙම කරන්නේ වෘත්තීය අරගල පාරමිතය කටයුතු කරන්නේ. ඒ පාරේ කටයුතු කිරීමේදී ඔවුන් අනිත් කයවත් පොළොව ගන්නවා, ඇවිල්ලා අපි කරන කාර්යභාරය උදව් කරන්න කියලා. හැබැයි බහුතර දෙනා මේ අද වෘත්තීය සමිති නායකයන් හැටේ පෙනී බොහෝ දෙනා අද සේවය කරන පිරිස් නෙවෙයි. මම අර කලින් කියපු අශෝක රංවල, අනිත් පුද්ගලයා සමග ජන බලවේගේ නියෝජනය කරන ආනන්ද පාලිත, අද විශ්‍රාම ගිය නිලධාරීන්, ඒ නිලධාරීන්ද පාවිච්චි කරනෝ ඇතුළේ ඉන්න සේවකයන් පාවිච්චි කරලා බලනවා පුළුවන්ද කියලා මේක අකර්මණ්‍ය කරන්න. අයිය මේ අකර්මණ්‍ය කිරීම තුලින් විශේෂයෙන්ම අනේ ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, ඔබතුමාට කතාවක් තියෙනවා, ඔබතුමා කතාවෙදි උත්තර දෙන්න මගේ කතාවට බාධා කරන්න එපා කරුණා කරලා. ඔබතුමාලා මේ කරන වෘත්තීය සමිති ව්‍යාපාර තුලින් අපි පිළිගන්නවා සමහර වෘත්තීය සමිති වලට යම් අදහසක් තියෙනවා, මේකේ සමහරලාට වැරදි චිත්‍රයක් මවලා තියෙනවා, පිරිපහදුව අලෙවි කරන්න දෙන්නේ. මේ සම්පූර්ණ ලංකා කණිත්තේ නීතිගත සංස්ථාව ඈවර කිරීමේ වැඩපිළිවෙළද ක්‍රියාත්මක වෙන්නේ. අපි පැහැදිලිව කියන්න ඕන ලංකා කණිත්තේ නීතිගත සංස්ථාවත් සැපයුම් කරුවෙක් හැටියට දීර්ඝ කාලයක් මේ රටේ ක්‍රියාත්මක විය යුතුයි. අපි ආවර කිරීමේ බලාපොරොත්තු නැමේ තියෙන්නේ. ලංකා කණිත්තෙල් නීතිගත සංස්ථාවත් කාර්යක්ෂම ආයතනයක් බවට පත් කරලා, අපේ ආයතනයත් පාඩු ලබන නොලබන ආයතනයක් බවට පත් කරලා, ඒ සේවාව සපයන්න පුළුවන් සුදුසු ආයතනයක් බවට පත් කිරීමේ අරමුණ තමයි අපි දුර තියෙන්නේ. පිරිපහදුව ගත්තම 60 දශකයේ අපිට දායදෙච්ච පිරිපහදුව. මෙතන මම අමතිවර හැටියට නෙමෙයි, මට පෙර හිටපු අමාත්‍යරු ගණනාවක් ඉන්නෝ මේ සභාව නියෝජනය කරන විවිධ අවස්ථාවල උත්සාහ කරා මේ පිරිපහදුව නැවතවතාව ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන්ද කියලා. ඒ සියලු දෙනා පිළිගන්නෝ මේ පිරිපහදුව වැඩි දියුණු කළ යුතුයි, අලුත් පිරිපහදුවක් පැමිණිය යුතුයි. අද මේ පිරිපහදුවේ පිරිපහදු කරන තෙල්වල සමහරලාට ගන්නකට අපිට ලාභ අලාභ ගත්තම අපිට පිරිපහදු කර ඉන්ධන ආනයනය කිරීම සමහරලාට අපිට ලාභදායි වෙනවා. පිරිපහදුව තුළින් ඒ බොරතෙල් පාවිච්චි කරලා පිරිපහදු කරන තෙල් අපි පාවිච්චි කරන වෙනුවට පසුගිය කාලයේ ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, අද විපක්ෂයේ වාඩිලා ඉන්න අපි විමල් විරංස මැතිතුමලත් එක්ක ඉන්න උදේගම්මන්පිල ඇමතුමා ඒ වෙලාවේ තීන්දුව ගත්තෙත් පිරිපහදුව පිළිබඳව කැබිනට් මණ්ඩලයට දැනුවත් කළෙත් පිරිපහදුව වහන්නේ පිරිපහදුව පවත්වාගෙන යාම අලාභදායි තත්වයක් කියන එක. ඒක තමයි එදා දවසෙත් කැබිනට් මණ්ඩලය ගත්තේ මට එන්න පෙර. ඒ නිසා අපි පහුගිය කාලේ මාස 6ක් වෙලා තියෙන පිරිපහදුව අපි ක්‍රියාත්මක කරන්න උත්සාහ කරා. අපිට පිරිපහදුව වසා දැමීමේ කටයුත්ත අපි සිදු කළ යුතුව තිබුණේ නැහැ. නමුත් පිරිපහදුව අපි ක්‍රියාත්මක කිරීම සඳහා
ගරු විමලිවරංශ මන්තුමා.
ගරු මූලසනාරුවට මන්ත්‍රීතුමනි වාසනාවට තුමා වගේ නම සඳහන් කළා. මම කියන්න ඕනේ උදේගම්මන්පිල මැතිතුමා ඔය පිරිපහදුව සම්බන්ධ ගෙනාපු කැබිනට් පත්‍රිකාවේ මගේ මතකය අනුව කිව්වේ පාඩුවයි කියන එක නෙවෙයි. ඒ කියන්නේ ඒ වෙලාවේ ඩොලර් ප්‍රශ්නේ අර්බුදේ ආපු නිසා ඒක කලමනාකරණය කරගන්න බෑ කියන ප්‍රශ්නේ කිව්වේ නැතු පාඩුයි කියන එක කිව්ව නෙවෙයි.
ගරු
එතුමා පැහැදිලිව කිව්වේ මම හිතන්නේ එතුමා කැබිනට් මණ්ඩල කැබිනට් පත්‍රිකා කියවන්නේ නැති එක අභාග්‍යයක්. කැබිනට් පත්‍රිකාව තුළ පැහැදිලිව තියෙන්නේ විශේෂයෙන්ම පිරිපහදු කළ ඉන්ධන ආනයනය කිරීම වාසි සහගතයි, බොරතෙල් ආනයනය කළා පිරිපහදුව ක්‍රියාත්මක කරනවා වෙනුවට කියන එක. ඒ නිසා එදා දවසේ අනේ ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි
මේ ඇමතුමා කතා කරා.
කතා කරගෙන යන්න දෙන්න. ඔබතුමාගේ කතාවක් තියෙනවා, මම දැක්ක කතික ලයිස්තුවේ තියෙනවා. ඒ විනාඩි කීපේ ඔබතුමා කතා කරන්න. මේ තත්ත්වය තුළ ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි පහුගිය කාලේ අපිට චෝදනා එල්ල වුණා ඉන්ධන ආනයනය සම්බන්ධනොත්. මම දැක්ක බොහෝ මන්ත්‍රීවරු මේ තත්ත්වය පිළිබඳව වටහා ගැනීමකින් අවබෝධකින් තොරව සමහර චෝදනා එල්ල කරා ටෙන්ඩර් ක්‍රමයෙන් බැහැර වෙලා අපි පහුගිය කාලේ අපි අන්සොලිසිටඩ් එහෙම නැත්නම් අපි තෝරාගත්ත සමාගම් කීපයකට පමණක් ඉන්ධන සැපයීම සඳහා අවසරය ලබා දුන්නා කියලා. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මා අමාත්‍යවරයා හැටියට මේ අමාත්‍යංශය බාර ගන්න අවස්ථාවේ අපේ හිටපු ප්‍රධානම සැපයුම් කරුවන්ට ගෙවිය යුතුව තිබුණු මුදල ඩොලර් මිලියන 752ක් විටෝල්, ස්විස් සිංගප්පූර්, පෙට්‍රෝ චයිනා, කොරල් එනර්ජි, බීබී එනර්ජි, ස්විස් සිංගප්පූර්, ලිටස්කෝ, ඕකියු ට්‍රේඩින් කියන මේ සමාගම් සැපයුම් කරුවන් වෙනුවෙන් ඩොලර් මිලියන 752ක මුදලක් ලංකා බැංකුව සහ මහජන බැංකුව හරහා ණයවර ලිපි විවෘත කරලා ආනයනය කරලා අපි ඉන්ධන පාවිච්චි කරලා තිබුණා. හැබැයි ඉන්ධන පාවිච්චි කරත් අපිට ආපසු ගෙවලා තිබුණේ නැහැ. ඒ නිසා මේ සැපයුම් කරුවන් ඩොලර් මිලියන 751ක මුදලක් ඔවුන්ට පියවා තිබුණ නැති හින්දා ඔවුන් අපිත් එක්ක එකඟ වුණේ නැහැ දීර්ඝ කාලීනව ඒ සැපයුම් කරගෙන යන්න. ඊට අමතරව ගරු නියෝජ්‍ය කතා මූලසනේ මන්ත්‍රීතුමනි අපි පහුගිය කාලේ මම කැබිනට් මණ්ඩලයට මීට සති දෙකකට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා අපි කීයක් ටෙන්ඩර් ඉදිරිපත් කරාද, ටෙන්ඩර් වලට කීයක් ඉදිරිපත් වුණාද කියලා. මම මේ පාර්ලිමේන්තුවෙත් ඒක සභාගත කරනවා. ගරු මූලසනේ මන්ත්‍රීතුමනි පහුගිය ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා අගෝස්තු මාසේ 15 වෙනිදා දක්වා බොරතෙල් ආනයනයට පමණක් ටෙන්ඩර් 24ක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ ටෙන්ඩර් 24ටම ඉදිරිපත් වෙලා නැහැ කවුරුවත්. ඒ ටෙන්ඩර් වල පැහැදිලිව තියෙනවා මර්බන් ක්‍රූඩ් එක, එල් සහරාන් ක්‍රූඩ් එක, ඩාස් බ්ලෙන්ඩ් එක, මේ වගේ ක්‍රූඩ් එකේ නමෙන්. ඒ කියන්නේ බොරතෙල් විශේෂ නමිනුත් දාලා තියෙනවා ජනවාරි 1 වෙනිදා ඉඳලා අගෝස්තු මාසේ 15 වෙනිදා දක්වා. ඊට පස්සේ ඒ බොරතෙල් විශේෂ ලැබෙන්නේ නැති හින්දා බොරතෙල් විශේෂ තව ප්‍රමාණයක් වැඩි කරලා ඉවරලා බොරතෙල් විශේෂ 12ක් ලබා ගැනීම වෙනුවෙන් 12 types of crude ඒ ලබා ගැනීම වෙනුවෙන් ටෙන්ඩර් ඉදිරිපත් කළා තියෙනවා. හැබැයි ටෙන්ඩර් වලට කිසිවෙක් ඉදිරිපත් වෙලා නැහැ සැපයීම් කරුවේ. ඊට අමතරව සිංගල් ටෙන්ඩර්ස් ඉදිරිපත් කළා තියෙනවා පෙට්‍රල්, ඩීසල්, ගුවන් යාන ඉන්ධන ආනයනය කරන්න ජනවාරි මාසේ 1 වෙනිදා ඉඳලා අගෝස්තු මාසේ 15 වෙනිදා වෙනකන් ඉදිරිපත් කරපු ටෙන්ඩර් 67කට කිසිම සැපයීම් කරුවෙක් ඉදිරිපත් වෙලා නැහැ. ටෙන්ඩර් 67කට කිසිම සැපයීම් කරුවෙක් ඉදිරිපත් වෙලා නැහැ. ඒ විතරක් නෙවෙයි ටර්ම් ටෙන්ඩර්ස්. මම දැක්ක කබීර් හෂිම් හිටපු ඇමතුමත් චෝදනා එල්ල කළා තිබුණා ටර්ම් ටෙන්ඩර්ස් දාලා තිබුණේ නැහැ, ටෙන්ඩර්ස් දාලා තිබුණේ නැහැ අන්සොලිසිටඩ් ප්‍රොපෝසල්ස් විතරයි ආරම්භ වෙන්නේ කියලා. මම එතුමාට පහුගිය දවසේ පාර්ලිමේන්තුවේදී මේක කිව්වා. මේ ටර්ම් ටෙන්ඩර්ස් 8ක් දාලා තියෙනවා. 8ට කිසිවෙක් ඉදිරිපත් වෙලා නැහැ. ඉදිරිපත් වෙච්ච ටෙන්ඩර්ස් ප්‍රමාණයකුත් තියෙනවා. ඉදිරිපත් වෙච්ච ටෙන්ඩර්ස් ප්‍රමාණය අපේ පහුගිය කාලේ ඉදිරිපත් වුණාම ටෙන්ඩර් වලට ඉදිරිපත් වෙලා තියෙනවා. සමාගම් කීපයක් ඉදිරිපත් වෙලා තියෙනවා. මයිකා සම්පූර්ණ විස්තරය තියෙනවා. ටෙන්ඩර් සඳහා අපිට ඉදිරිපත් වෙලා තියෙනවා ටර්ම් ටෙන්ඩර්ස් වලට සහ අපේ කෙටි කාලීන ටෙන්ඩර්ස් වලට සමාගම් ඉදිරිපත් වෙලා තියෙනවා. පහක් ඉදිරිපත් වෙලා තියෙනවා මේ ටෙන්ඩර්ස් පහකට. හැබැයි ඉදිරිපත් වුණාට ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි ඒ ටෙන්ඩර් ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. මොකද පෙබරවාරි මාසේ ඉඳලා ණයවර ලිපි විවෘත කිරීමට බැංකු පද්ධතිය තුළ අවසර ලැබිච්ච නැති හින්දා ඒ ටෙන්ඩර් එක ලබාගත් සමාගම් වලට සැපයුම් කරුවන්ට ඒ ටෙන්ඩර් එක ක්‍රියාත්මක කරන්න නොහැකිලා තියෙනවා. ඒ නිසා ඔවුන් අපිට දැනුවත් කරලා තියෙනවා ඔබේ ඒ කියන්නේ කණිත්තෙල් නීතිගත සංස්ථාව පැත්තෙන් තමයි විවෘත කරන්න ඕන ණයවර ලිපිය. කණිත්තෙල් නීතිගත සංස්ථාවෙන් ණයවර ලිපිය විවෘත කරන්න බැරි නම්
ටෙන්ඩර් එක දීලා තිබුණ වැඩක් නැහැ. ඒ ටෙන්ඩර් එක පර්ෆෝම් කරගන්න එහෙම නැත්නම් ඒ ටෙන්ඩර් එක ඉෂ්ට කර ගැනීමට ඒ සැපයුම් කරුවන්ට නොහැකි වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි මහා භාණ්ඩාගාරය ඒ වගේම මහා බැංකුව මේ ආයතනත් එක්ක සාකච්ඡා කළා. ඒකට හිටපු මුදල් ඇමතුමා අලි සබ්‍රිය ඇමතුමා එතුමත් එක්කත් අපි සාකච්ඡා කළා. ඒ අවස්ථාවේ අපි තීන්දුවක් ගත්තේ අපිට ගෙවන්න පුළුවන් ක්‍රමවේදයට. අපිට කොහොමද ගෙවන්න පුළුවන්? අපිට රුපියල් වලින් ගෙවන්න පුළුවන් නම් එහෙම සැපයුම් කරුව වෙනවා නම් අන්න ඒ පිරිස් වලින් අපි යෝජනා ලබා ගන්න. මේ සඳහා අපි ප්‍රසිද්ධ දැන්වීමක් දැම්මා. අපි අභිලාෂ කැඳවලා දැන්වීමක් දැම්මා. ඒ අභිලාෂ අනුව අද වෙනකිට අපිට ලැබිලා තියෙනවා යෝජනා 301ක්. 301ක් ලැබිලා තියෙනවා විවිධ සැපයුම් කරුවන්ගෙන්. හැබැයි එතකොට සමහරව අහනවා මේ ඇමතුමා කණිත්තෙල් නීතිගත සංස්ථා සැපයුම් කරුවන් එක සාකච්ඡා කරනවද කියලා. මම ඒ කණිත්තෙල් නීතිගත සංස්ථාවයි සැපයුම් කරුවොත් එක සාකච්ඡා කරන්න තෝ කාත් එක්කද සාකච්ඡා කරන්න ඕන. කණිත්තෙල් නීතිගත සංස්ථාව අනිවාර්යයෙන්ම සැපයුම් කරුවොත් එක සාකච්ඡා කරන්න ඕන. අපි කවදාකවත් අභ්‍යන්තර සාකච්ඡා වලට අපි සැපයුම් කරුවෝ කැඳවලා නැහැ. අපි සැපයුම් කරුවෝ හම්බෙලා තියෙනවා. කවුරු හරි යෝජනාවක් ගෙනාම මෙතන පක්ෂ විපක්ෂ වෙන්න පුළුවන්. සමහර බාහිර පාර්ශ්ව වෙන්න පුළුවන්. සමහර වෙලාවල කිව්වම මෙන්න මේ යෝජනාව රටට වාසගතයි කියලා විමල් වීරවංශමත්තුමත් එහෙම යෝජනාවක් ගෙනාවා. ඒ පිරිසත් එක්ක අපි සාකච්ඡා කරා. මහ බැංකුවේ අධිපතිතුමත් වාඩිලා එක සාකච්ඡා කරා. එහෙම අපි මේ සැපයුම් කරුවන් එක සාකච්ඡා කරා. හැබැයි මේ 301 අතරින් අද වෙනකොට ප්‍රදානය කරලා තියෙනවා සමාගම් 73කට ඉදිරිපත් කරලා තියෙනවා අවෝඩ්ස් දීලා තියෙනවා. හැබැයි ක්‍රියාත්මක කරලා තියෙන්නේ ඒකෙන් 17ක් විතරයි perform කරලා තියෙන්නේ. non performing 56යි. තාම තියෙනවා තව ප්‍රමාණයක් තියෙනවා තව ඇගෙයි යුතු. එතකොට ඇගීමට කිසිම විස්තරයක් නැහැ. ඒක ඉදිරියට ගෙනියන්න බෑ කියලා 141ක් තියෙනවා. මේ සවිස්තරාත්මක වார்த்தාව තියෙනවා ඕනෑම පුද්ගලයෙක්ට ඕනම වෙලාවක අපි විවෘතයි මේ පිළිබඳව කිසි ගැටලුවක් නැහැ. මේ පිළිබඳව යම් ප්‍රශ්නයක් තියෙනවා නම් කණිත්තෙල් නීතිගත සංස්ථාව වෙන්න පුළුවන් අපෙන් වෙන්න පුළුවන් ඒ විනෝද අහන්න. ඒ වගේම පහුගිය කාලේ මේ චෝදනා එල්ල කරනකොට බොහෝ වෙලාවට මම දන්නවා නීත් අපේ නිලධාරීන් ඉලක්ක කරගෙන මේ චෝදනා එල්ල කරේ. අපිට දේශපාලඥයන් හැටියට මේ චෝදනා වලට පුරුදුයි. ඒක ගැටලුවක් නෙවෙයි. හැබැයි මේ ප්‍රසම්පාදන කටයුතු කළ යුත්තේ නිලධාරීන්. ඒතරේ නිලධාරීන් ඉලක්ක කරගෙන මේ චෝදනාව එල්ල කරනකොට ඒ නිලධාරීන් උත්තර දෙන්න වේදිකාවක් නැහැ. සමම් පැහැදිලි පහුගිය සතියේත් කිව්වා. අදත් මම කියනවා පහුගිය මාස 6 මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වෙනුවෙන් බලශක්ති විදුලි බල අමාත්‍යාංශ තුල ඒ කටයුතු කරපු නිලධාරින්ගේ ඒ සියලුම දේවල් වෙනුවෙන් වගකීම සම්පූර්ණයෙන්ම ඇමතිවරයා හැටියට මම ගන්නවා. ඒ වගකීම වෙනුවෙන් මම පෙනී ඉන්නවා. ඒක කිසි ගැටලුවක් නැහැ. අපි මෙතන ඇවිල්ලා කිව්වා ප්‍රීමියම් එක වැඩි වෙනකොට ඇයි ප්‍රීමියම් එක වැඩි වෙන හේතුව කියලා. ඔබතුමාලට විවේචනය කරන්න පුළුවන්. අනිත් රටවල් ගන්නවා ප්‍රීමියම් එක අඩුවෙන් අපි ප්‍රීමියම් එක වැඩියෙන් කියලා. අපිට ණය ගෙවන්න බැහැයි කියලා කියනකොට අපි ගත්ත ණයටත් ආය ගෙවලා නැත්තම් එතකොට මේ රටට එන සැපයුම් කරුවන්ට තියෙනවා ඉන්ෂුරන්ස් එකක් තියෙනවා රක්ෂණයක් තියෙනවා. ඒ ඉන්ෂුරන්ස් ප්‍රීමියම් එක පහුගිය කාලේ බැරල් එකකට තිබුණු ඩොලර් 7.15 කියන එක ඩොලර් 12යි 15යි අතර දක්වා වර්ධනය වෙලා තියෙනවා ඉන්ෂුරන්ස් ප්‍රීමියම් එක. තව තියෙනවා රිස්ක් ප්‍රීමියම් එකක්, අවදානම් ප්‍රීමියම් එකක්. අවදානම් ප්‍රීමියම් එක තියෙන්නේ එන නෞකාවලට දින 50ක් 60ක් අපේ මුහුදු තීරයේ නෞකාවක් තියෙනකොට තව නෞකාවක් කැමති වෙන්නේ නැහැ ඒ තෙල් ටික අරගෙන අපේ රටට එන්න. ඒ නිසා තමයි ඔවුන් රිස්ක් ප්‍රීමියම් එකක් ඉන්ෂුරන්ස් ප්‍රීමියම් එකක් දාලා අපිට කිව්වේ අපේ රටට තෙල් අපි සපයනවා නම් මෙන්න මේ කටයුතු කරන්න ඕන කියලා. ඒ විතරක් නෙමෙයි. අපි ප්‍රීමියම් කොච්චර තිබුණත් අපිට ඇඩ්වාන්ස් පේමන්ට් කරන්න වියක් තිබුණ නැහැ. සමහරු කියනවා මෙන්න මේක කලින් ගෙවලා තිබුණා නම් මම දැක්ක කබීර් හෂිම් මහත්තුමත් කිව්වා බොරතෙල් වලට කලින් ගෙවලා තිබුණා නම් මෙන්න මේ මිල අඩු කර ගන්න තිබුණා. බොරතෙල් ආනයනය කරන්න අනුරුපිය දේශනායක මහත්තුමා දන්නවා සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 80ක් විතර වැය වෙනවා බොරතෙල් නෞකාවකට. බොරතෙල් ආනයනය කිරීම සඳහා අඩුම තරමේ දින 45යි 60ක කාලයක් යනවා. ඒක ඕඩර් එක ප්ලේස් කරන්න. ඇනවුම කළ දින 45ක් 60ක් යනවා ඒ බොරතෙල් ආනයනය කරන්න. අපිට දින 60ක් ඩොලර් මිලියන 80ක් හෝ ඒකෙන් කොටසක් ඒ සැපයුම් කරුවන්ට දීලා තියන්න විදියක් තිබුණේ නැහැ. ඇඩ්වාන්ස් පේමන්ට් යන්නේ නැවේ අපේ මුහුද තිබුණු නැව් වලට අපි ගෙවන්න විදියක් තිබුණේ නැහැ. අපි අරගෙන තිබිච්ච ඒවා අපිට ගෙවන්න තිබියක් විදියක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි අපි මහා භාණ්ඩාගාරය සහ මහා බැංකුව කියන දෙකත් එක සාකච්ඡා කරමු. අපිට පැහැදිලිව කිව්වේ ඇඩ්වාන්ස් පේමන්ට් කරන්න යන්න එපා. කවුරු හරි තෙල් ගෙනල් ඉවරලා අපිට තෙල් ගොඩබාල ඉවරලා අපෙන් මුදල් අය කරගන්න ඕන නම් අන්න ඒකට දෙන්න. හැබැයි ප්‍රමුඛතාවය දෙන්න යම් ණය ක්‍රමයක් එක දෙන කාඩර ඉන්නවා නම් ඒ වුන්ට ප්‍රමුඛතාවයක් දෙන්න කියලා. පහුගිය කාලේ අපිට මේ අභියෝග මැද්දේ තමයි අපි ඉන්ධන ආනයනය කරේ. ඉන්ධන ආනයනය කිරීමේදී මම ස්තුතිවන්ත වෙනවා. සැපයුම් කරුවන් ඉතාමත්ම සුළු ප්‍රමාණයක් පමණයි. මන්දක දයාසිරි ජයසේකර හිටපු ඇමතිවරයා චෝදනා කරා මම ඇමතිවරයා හැටියට පත් වුණාට පස්සේ එක්තරා සමාගමක් ලියාපදිංචි කරා ඒ සමාගමට විතරයි දීලා තියෙන්නේ කියලා මම දන්නේ එතුමාට තොරතුරු කොහොමද ලැබුණේ කියලා එතුමාගේ මම හිතනෝ වෘත්තීය සමිති නායකයෙක් කෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පහුගිය කාලේ විනය විරෝධීව කටයුතු කරලා අපි ඔහුගේ වැඩ තහනම් කළා තියෙනවා වැඩ තහනම් කළා තියෙනවා ඒ වැඩ තහනම් කරා මේ නිලධාරියා ගිහිල්ලා දෙනවා මෙන්න ලේඛනයක් මෙන්න මේ මාධ්‍ය සාකච්ඡාවේ කියන්න කියලා ඒ මාධ්‍ය සාකච්ඡාවේ කියනකට ඒ කියන සියලු කරුණු අසත්‍යයි මම උදේ ගම්මන්පිල ඇමතුමා මට හම්බෙලා කිව්වා මම දයාසිරි ජයසේකර ඇමතුමාට ඒක නිවැරදි කරා කියලා මොකද මම මේ මගේ කාලේ නෙවෙයි මේ සැපයුම් කරුවන් ලියාපදිංචිනේ මටත් හිටපු ඇමතුරු දෙදෙනෙක් ඊට ඉස්සලා කාලේ ඊට ඉස්සලා සැපයුම් කරනවා එක සැපයුම් කරුවෙක්ගෙන් පමණක් නෙවෙයි කරු මූලාසනේ മന്ത്രിතුමනි පහුගිය මාස 6 අපි ප්‍රධාන සැපයුම් කරුවන් 5 දෙනෙක්ගෙන් අපි ඉන්ධන ආනයනය කළා තියෙනවා ඉන්දියන් ඔයිල් සමාගමෙන් අපි අරන් තියෙනවා කොරල් සමාගමෙන් අරන් තියෙනවා විටෝල් සමාගමෙන් අරන් තියෙනවා BB එනර්ජි සමාගමෙන් අරන් තියෙනවා ස්විස් සිංගප්පූර් සමාගමෙන් අරන් තියෙනවා 6 වෙනි සමාගම අපි ගුවන් යානා ඉන්ධන ගෙනියන්න ෆිට්සයා කියන සමාගමට අපි ලබා දීලා තියෙනවා මේ සමාගම් 6න්ම අපි පහුගිය මාස 6 අපි ඉන්ධන ලබාගෙන තියෙනවා අපිට ගුවන් යානා ඉන්ධන වල අපිට ගැටලුවක් තිබුණා පිරිපහදුව වහලා තිබුණේ ගුවන් යානා ඉන්ධනගෙන් අපිට ඩොලර් මිලියන 40ක් තිබුණේ නැහැ. අපේ ගුවන් සේවා අමාත්‍යතුමා නිමල් සිරිපාල ඇමතුමත් සංචාරක ඇමතුමා හරෙන් ප්‍රනාන්දු ඇමතුමා නිරන්තරයෙන් අපිට ඇවිල්ලා කිව්වේ සංචාරකයෝ ගේන්න නම් ගුවන් යානා රටට ගේන්න නම් අපි අනිවාර්යයෙන්ම ඔවුන්ට අවශ්‍ය ගුවන් යානා ඉන්ධන ලබා දෙනවා කියන සහතිකය දෙන්න ඕන කියලා. අපිට ඒරෝෆ්ලොට් එක කතා කරනකට අනෙත් අලුතෙන් ගුවන් යානා කතා කරන පළවෙනි දේ ඇහුවේ ගුවන් යානා ඉන්ධන දෙන්න පුළුවන්ද බැරිද කියන එක. ගුවන් යානා ඉන්ධන දෙන්න බැරි නම් ඔවුන් අපිට කිව්වා අපේ රටේ ගුවන් යානා ඉන්ධන ගන්න බැරි වුණොත් අපි ඇවිල්ලා අපි ඉන්දියාවෙන් හරි වෙන කොහෙන් හරි ගන්නවා නම් කනිත්තේ නීතිගත සංස්ථාව හෝ අපේ රජය ඒ වෙනුවෙන් ගෙවීමට ලක් කරන්න ඕන කියලා. ඒ අවධානම අරගෙන තමයි අපි මේ කටයුත්ත කරගෙන ආවේ. පහුගිය කාලේ අපි ගුවන් යානා ඉන්ධන මම දන්නවා කනිත්තේ නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිතිය වල තියෙන ප්‍රධානම ගැටලුව තමයි මේ ගුවන් යානා ඉන්ධන අපේ තියෙන ඒකාධිකාරය නැති වෙනවා කියන එක. අපිට තියෙන ඩොලර් ආදායම නැති වෙනවා කියන එක. දැන් අපි කල්පනා කරලා බලන්න ඕන අපිට ආදායමක් එනවද? අපිට ඉන්ධන ආනයනය කරන්නත් බැරි නම් ඉන්ධන අලෙවි කරන්නත් බැරි නම් අපිට ඉන්ධන වෙනුවෙන් මුදල් වෙන් කරන්නත් බැරි නම් අපිට ගුවන් යානා වලට නෙමෙයි කොහෙටවත් ඉන්ධන දෙන්න බැරි නම් ඒ ආදායමක් හැදෙනවද හැදෙන්නේ නැහැ අපිට අපිට අඩුම තරමේ පහුගිය මාස දෙකේ අපි සමාගම් වලට අපි අවසරය දුන්නා ගුවන් යානා ඉන්ධන ඔවුන්ගේ වියදමෙන් ආනයනය කරලා අපි අලෙවිය කරනවා ගුවන් යානා වලට හැබැයි අපේ නල පද්ධතිය පාවිච්චි කරපු හින්දා නල පද්ධතියට අපි සේවා ගාස්තුවක් අපි අය කරගත්තා සේවා ගාස්තුවක් අය කරගත්තා අපි මේ සේවා ගාස්තු අය කරගත්ත හින්දා ලාභයක් ලැබුණා කණිත්තල් නීතිගත සංස්ථාවට. අද මේ පනත සංශෝධනය කිරීම තුළින් අපි විශ්වාස කරනවා ඉදිරියේදී ගුවන් යානා පැමිණෙන ඕනම ගුවන් යානයකට ඔවුන්ට අවශ්‍ය නම් ඔවුන්ට අවශ්‍ය ගුවන් යානා ඉන්ධනත් ආනයනය කරලා ගබඩා කරලා ඒ පහසුකම් ලබා ගන්න පුළුවන්. ඒ සඳහා අපි ගබඩා පහසුකම් සහ නල පද්ධතිය අපි කණිත්තල් නීතිගත සංස්ථාවත් ඔබ තොග ගබඩා පරයන්තයත් ලබා දෙන්න කටයුතු කරනවා කියන එක අපි මේලයි කියන්න ඕන. අපිට පිරිපහදුව වහන්න වෙච්ච හේතු ගණනාවක් තියෙනවා. සමහරු කාරණා දන්නේ නැතුව එළිය ගිහිල්ලා කතා කරනවා. සමහරු එළිය ගිහිල්ලා කියනවා සැපයුම් කරුවන්ට මෙන්න විශාල මුදලක් ගෙවලා තියෙනවා මේකෙන් මෙන්න මෙච්චර ලොකු අලාභයක් කියලා තියෙනවා කියලා. දැන් මම දැක්ක මන්ත්‍රීවරු කීප දෙනෙක් ගිහිල්ලා කියලා තියෙනවා පිරිපහදුවට ගෙනාපු බොරතෙල් හින්දා ලොකු පාඩුවක් වුණා කියලා. ඊයේ දවසේ මාධ්‍ය හමුවේ කතා කරපු වෘත්තීය සමිති නායකයෝ කියනවා පිරිපහදුව මාස 3ක් ක්‍රියාත්මක කරපු හින්දා මෙන්න අහවල් ලාභයක් ලැබුණා කණිතෙල් දිතික සංස්ථාවට. ඒතර සේවකයෝ කියනවා ලාභයක් ලැබුණලු මන්ත්‍රීවරු ගිහිල්ලා කියනවා අලාභයක් ලැබුණලු. එතන අපි පහුගිය මාස කීපේ අපි තේරුම් ගන්න ඕන කණිත්තල් නීතිගත සංස්ථා මම මේක කියන්න නෙවෙයි හිටියේ පහුගිය කාලේ මේ කටයුතු පිළිබඳව ඇත්ත අපි දීර්ඝ කාලයක් කලාප ලැබුවා කණිත්තල් නීතිගත සංස්ථාව හැටියට හැබැයි කණිත්තල් නීතිගත සංස්ථාව පහුගිය මාස 3 අපි මූල්‍ය කළමනාකරණයක් යම් කාර්යක්ෂමතාවයක් මිල සංශෝධනයක් කියන කාරණා ඉෂ්ට කරපු නිසා අපි ජනවාරි මාසේ අපේ අලාභය ගරු මුලාසනේ മന്ത്രിතුමනි රුපියල් මිලියන 2900යි කණිත්තල් නීතිගත සංස්ථාවේ අපේ 2022 පෙබරවාරි අලාභයේ රුපියල් මිලියන 12620යි මම අමාත්‍යවරයා හැටියට හිටියේ නැහැ ඒ වෙලාවේ. ඒ වගේම මාර්තු මාසේ රුපියල් මිලියන 43000යි අලාභය. අප්‍රේල් මාසේ රුපියල් මිලියන 48000යි. මැයි මාසේ රුපියල් මිලියන 57000යි.
ඒක බිලියන 57 කියන එකක් කියන්නේ.
අපි ජූනි මාසේ රුපියල් මිලියන 16000යි. ඒ වගේම සමායන් නොන අපේ ජනවාරි මාසේ රුපියල් මිලියන 2900යි පෙබරවාරි මාසේ රුපියල් මිලියන 12000යි මාර්තු මාසේ රුපියල් මිලියන 348969යි අප්‍රේල් මාසේ අලාභයේ රුපියල් මිලියන 239912යි මැයි මාසේ අලාභයේ රුපියල් මිලියන 35063යි ජුනි මාසයේ ලාභය රුපියල් මිලියන 678යි ජුලි මාසයේ අපි ලාභ වෙනවා රුපියල් මිලියන 6314ක් අගෝස්තු මාසේ රුපියල් මිලියන 1775ක්
ගරු ඇමතුමාට විනාඩි 2ක කාලයක් තියෙනවා විනාඩි 2ක කාලයක් ඔබතුමාට තියෙනවා
ඒ වගේම සැප්තැම්බර් මාසෙ වෙනකොට රුපියල් මිලියන 5600ක ලාභයක් බවට පරිවර්තන වෙනවා හැබැයි මේ ලාභය ප්‍රමාණවත් වෙන්නේ නැහැ අපේ තියෙන අලාභ පියවන්න අපි ඉන්දියානු ණය ක්‍රමයෙන් අපිට ලැබිච්ච ඩොලර් මිලියන 700ක අපිට ලැබිච්ච ණය ක්‍රමයේ අපි පියවිය යුතුයි දෙසැම්බර් මාසෙකට රුපියල් බිලියන 252ක් මහා භාණ්ඩාගාරික ඒක පියවිය යුතුයි ඒක පියවන්න අපිට මේ දෛනිකව කරන ව්‍යාපාර තුර කරන්න බෑ එක පැත්තකින් විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු කියනවා පෙට්‍රල් මිල ඩීසල් මිල මෙන්න වෙළඳපොලේ මෙච්චරයි දැන් මෙන්න මේ ගන්නට අඩු කරන්න පුළුවන් එතන සමහරු කියන්නේ මේක මේ බදු ගන්නත් එපා කියලා ආණ්ඩුවට පහුගිය කාලේ චෝදනාව කරේ ආණ්ඩුව බදු ගත්තේ නැහැ කියලා බදු දැම්මට පස්සේ ආණ්ඩුවට එල කියනවා බදු ගහලා වැඩි කියලා තියනවා කියලා ඒ නිසා අපි මේ වන විට යම් කිසි ආකාරයක ජාත්‍යන්තර වශයෙන් තියෙන පිළිගැනීමක් තියෙන ඒ මූල්‍ය විනයක් ඇති කිරීම සඳහා විශේෂයෙන්ම මිල සූත්‍රයක් හඳුන්වා දීලා තියෙනවා ඒ මිල සූත්‍රය අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී විශේෂයෙන්ම අලුත් සැපයුම් කරුවන් එනකොට අලුත් සැපයුම් කරුවන්ට අවශ්‍ය විදියට වැඩි කිරීමට පමණක් නෙවෙයි
අවතාර මට එක ප්‍රශ්නයකට උපදමා උත්තර දෙන්න මේ අලුත් ක්‍රමවේදයේ යටතේ මේක ලිබරලයිස් වෙනවානේ මේ 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 අංශය එවැනි අවස්ථාවක ඔබතුමාට ඍජු පිළිතුරක් දෙන්න පුළුවන්ද මේ සේවකින්ගේ රැකියා ඉවත් වෙන්නේ නැහැ කිය.
ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි අපි කිසිම බලාපොරොත්තුවක් නැහැ සේවකයන් ඉවත් කිරීම. සේවකයන් කාර්යක්ෂම වැඩ කරනවා නම් විනයානුකූලව කටයුතු කරනවා නම් මේ ආයතනයේ ඕනවටත් වඩා තියෙනවා වැඩ කළ හැකි ක්ෂේත්‍රයන්. විශේෂයෙන්ම ගබඩා පර්යන්තය පිරිපහදුව අපේ කණිත්තල් නීතිගත සංස්ථාවේ මේ අවශ්‍යතාව තියෙනවා. හැබැයි අපිට සමහර පුරප්පාඩු තියෙනවා අත්‍තරම සේවකයන් අවශ්‍යනුත් තියෙනවා. සමහරලාට අනවශ්‍ය තැන් වලට වැඩිපුර පිරිසකුත් ඉන්නවා. ඒ සේවකයන් විශ්‍රාමයකට අපි අර සුදුසු පිරිස විතරක් අවශ්‍යතාවනුව විතරක් පිරිසක් මඳවාගෙන කටයුතු කිරීම තමයි අපි බලාපොරොත්තු
වෙන්නේ. ගරු ඇමතුමාට විනාඩි 5ක් ආණ්ඩු පක්ෂයෙන් ලැබිලා
තියෙනවා. ඉන්න පිරිස ඉවත් කිරීම නෙවෙයි. ඒ නිසා මම විශ්වාස කරනවා හැබැයි මම එකක් පිළිගන්නවා ගරු ඇමතුමනි අපි ලංකා IOC සමාගම 150කින් සේවකයන්ගෙන් කටයුතු කරන්නේ මුළු ආයතනයක්. අපි 4000ක ඉන්න ආයතනයක්. මේ 4000 ප්‍රමාණය වැඩි කියන එක මම පිළිගන්නවා. ඒ අපි පෙට්‍රල් ෂෙඩ් 2200යි සිපෙට්කෝගෙන් පාලනය කරන්නේ 254යි පාලනය කරන්නේ LIOC එකේ. LIOC එකේ එක පුද්ගලයෙක් පිරෝම්හල් 50ක් බලනවා නම් අපේ පිරෝම්හලකට 50කට වැඩි සේවක සංඛ්‍යාවක් ඉන්නවා. මේක තමයි යථාර්ථය. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. අපිට ගැටලුව තියෙන්නේ සේවකයන් සංඛ්‍යාවෙත් නෙවෙයි. මේ හැම සේවකයෙක්ගෙම තියෙන වැටුප්තලේ මේ හැම සේවකයෙක්ටම එකම වැටුප්තලේ තියෙන්නේ. ඔබතුමා දන්නවා කලෙක්ටිව් අග්‍රීමන්ට් එකක් නිසා අවුරුදු 3කට වතාවක් 125ක වැටුප් වර්ධනයක් ලැබෙනවා. ඒක සේවා ඇගයීමක් කරලා නෙමෙයි. මේක කණිත්තල් සංස්ථාර පමණක් නෙමෙයි. විදුලි බල මණ්ඩලයට, වරාය අධිකාරියට, ජල සම්පාදනයට, ටෙලිකොම් එකට මෙවැනි ආයතන කීපයක් තියෙනවා. මේවා රටේ වෙනස් විය යුතුයි. ඔවුන්ගේ තියෙන කුසලතාවයට ඔවුන් කරන කාර්යභාරයට අනුව වැටුප් වර්ධකයක් දෙන කිසිවක් ගැටලුවක් නැහැ. ඒ වගේම මම පෞද්ගලික විශ්වාස කරනවා හොඳ වැටුප් දෙන්න ඕන. මොකද රිෆයිනරි මැනේජර් කෙනෙක්, රිෆයිනරි ඉන්ජිනියර් කෙනෙක් මේ තාක්ෂණික වශයෙන් කාරණා අවශ්‍ය පිරිස් වලට සමහර DGM කෙනෙක් වෙන්න පුළුවන්, ෆයිනෑන්ස් වෙන්න පුළුවන්, කමර්ෂල් වෙන්න පුළුවන්, මාකටිං වෙන්න පුළුවන්. ඔවුන් හොඳ වැටුප් තල වල ඉන්න ඕන. LIOC එකත් හොඳ වැටුප් තල ගෙවනවා. හැබැයි හැම සේවකයකටම එකම ගන්න නෙමෙයි. ඒ නිසා ඒ අනුව අපි යම් ප්‍රතිව්‍යුහගත කිරීමක් අනිවාර්යම කළ යුතුයි. නමුත් අපි සහතිකයක් දෙනවා මේ සේවකයන් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් නෙවෙයි. මේක ක්‍රියාත්මක වෙන්නේ හැබැයි ඉදිරි බඳවා ගැනීම වලදී යම් නව ක්‍රමවේදයක් අනුව තමයි බඳවා ගැනීමේ ක්‍රමවේදය වෙනස් විය යුතුයි කියන එක අපි පිළිගන්නවා. ඒ වගේම මේ සැපයුම් කරුවන් ලංකාවට එනකොට මතයක් තිබුණා මම දැක්ක ඊයේ පූර්ති සමිති කියලා තිබුණා මේ පෙට්‍රල් ලීටරේ 410ට නෙමෙයි 1400ට තමයි ගන්න වෙන්නේ කියලා. ඉතින් LIOC එකක් දැන් ලංකාවේ ඉන්නවා. LIOC එක මෝඩ වෙන්නේ නැහැ, සැපයුම් කරුව මෝඩ වෙන්නේ නැහැ. වෙන සැපයුම් කරුවෙට පුළුවන් නම් ඊට වැඩිය අඩු මුදලකට දෙන්න. ඊට වඩා විශාල වැඩි මුදලකට අලෙවි කරලා ඉවරලා කවුරුත් ව්‍යාපාර කරන්න එන්නේ නැහැ. ආයෝජනය කරන්න එන්නේ ලාභ ගන්න තමයි. කවුරුත් ආයෝජනය කරන්න එන්නේ නැහැ ලාභ නැත්තම්. ආයෝජනය කරන්න එන්නේ යම් ඔවුන්ට ව්‍යාපාරයක් ගොඩනගා ගන්න පුළුවන් නම් පමණයි. හැබැයි ඒ කිරීමේදී අපි බලාපොරොත්තු වන රජයක් හැටියට විශේෂයෙන්ම මේ මිල සූත්‍රය ඒක අදාළ කරගෙන ඒ යටතේ යම් නියාමනයක් කරලා ඉවරලා ඔවුන්ටත් අලාභ නොවන රටේ ජනතාවට අලාභයක් නොවන ආකාරයට මේ කටයුත්ත කරන්න. එහෙම තමයි අපි ආරාධනා කරේ අභිලාෂ කැඳෙව්වා අපි සැපයුම් කරුවන්ට එන්න කියලා. ඒ සැපයුම් කරුවා 24 දෙනෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා ජාත්‍යන්තර වශයෙන් සහ දේශීය වශයෙන් ඉන්න සැපයුම් කරුවා 24 දෙනෙක්. ඒ 24 දෙනාගේ ක්‍රමානුකූලව ඒ තෝරා ගැනීමේ කටයුතු අවසන් වුණාට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා මේ රටට LIOC CPC පමණක් නෙවෙයි CPETCO පමණක් නෙවෙයි තවත් සැපයුම් කරුවෝ 3-4 දෙනෙක් අපි ලැබෙයි කියලා. ඔබතුමාගේ වෙලාවෙන් දෙන්නේ මට. ඔබතුමාගේ වෙලාවෙන් විනාඩියක් දෙනවද?
ගරු වීරවංශමතුමා
මේ දැන් ඔබතුමන්ලා මේ පනත සම්මත කරන්නේ අදනේ.
ඔව්.
දැන් අද සම්මත වුණොත්නේ මේක නීතියානු නීතිය බවට පත් වෙන්නේ.
ඔව්.
ඊට කලින් කොහමද ඔය මේ කට්ටියට එන්න කියන්නේ? දැන් මේ හරනම් මේ නීතියානු ඔය කමිටුවක්නේ. ඒකෙන්නේ මේ ඔක්කොම ටික ඊළඟට වෙන්න ඕනේ. ඒතර හොරාට කලින් වැටපැනලා වගේ වැඩක් වෙලා තියෙනවනේ.
අභිලාෂ කැඳවීමක් කරලා තියෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසලා තියෙන්නේ. ඒ අනුව තමයි අවශ්‍ය සංශෝධන කරලා තියෙන්නේ. ඒක ඕන එක්කෙනට අභියෝග කරලා කරන්න පුළුවන් අධිකරණේ. ඒ ඉඩ තියෙනවා. අනේ ශ්‍රේෂ්ඨාධිකරණය දීලා තියෙනවා බලශක්ති කමිටුව පත් වෙන්න ඕන ආකාරය වෙනස් වෙන්න ඕන ආකාරය ඒ සංශෝධනත් එක තමයි අද ඉදිරිපත් කරන්නේ. ඒ නිසා යම් කිසි ආකාරයක අභියෝගයට ලක් කරන්න ඕන නම් ඔබතුමාට පුළුවන් අභියෝගයට ලක් කරන්න අධිකරණේ මොකක් හරි කිව්වොත් එමේ ඉතින් ඊට පස්සේ අපි ඒක පිළිබඳව කටයුතු කරන්න වෙනවා.
නෑ නෑ මට ඕනේ කඩාකප්පල් කරන අර්ථයෙන් මම ඇහුවේ නෑ. මම ඇහුවේ යම් කෙනෙක් අභියෝග කරන්න පුළුවන්. දැන් අදයි නීතිය සම්මත වෙන්නේ. අදයි ක්‍රමවේදය හැදෙන්නේ. ඊට කලින් අභිලාෂ කැඳෙව්වම කොහොමද මේක නීතියට අනුව අනුකූල වෙන්නේ කියලා ප්‍රශ්නේ එන්න පුළුවන්.
ඔබතුමා කියන කාරණා පිළිබඳව අපි අවධානය යොමු කළ තියෙන නිසා තමයි අපි නීතිපතිවරයාගෙන් උපදෙස් අරගෙන මේ පනත සංශෝධනය කිරීමේ කටයුතු කරේ. ඒ තාක්කල් අපි අධ්‍යනය කටයුතු කරේ නැහැ. ඇගෙයිම් කටයුතු කරේ නැහැ. අපි RFP කියන ඩොකියුමන්ට් එක දීලා නැහැ. අපි RFP ඩොකියුමන්ට් එක ලබා දෙන්න මේ නීති සම්පාදනයෙන් පසුව අපි මේ කටයුත්ත කරන්නේ අභිලාෂ කැඳවලා තියෙනවා. RFP එක ලබා දීමේ කටයුත්ත කරන්නේ මූලික සුදුසුකම් හෝ ඒ සියලු දේ බල්ලි වෙරලා මේ සංශෝධනය ඔබතුමාත් මං හිතනවාද සංශෝධනය සහය දෙයි කියලා. ඒ නිසා ඒ සංශෝධනයට සහය ලබා දුන්නට පස්සේ තමයි අපි මේ කටයුත්ත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගරු මූලාශ්‍රේ මන්ත්‍රීතුමනි මම වැඩි කාලයක් ගන්නෑ. විශේෂයෙන්ම මම ආරාධනා කරනවා විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට විශේෂයෙන්ම ඔබතුමාලට දැනගන්න යම් කිසි දෙයක් අවශ්‍ය නම් මේ ඉන්ධන ආනයනය ඉන්ධන බෙදා හැරීම කොහොමද අපි මේක තෝරගත්තේ කොහොමද මේ පිරිසවලට ගෙවීම් කටයුතු කරේ ප්‍රමිති සහතිකය මොකද්ද ලබාගත්ත බොරතෙල් මේ රටේ වැරදි මතයක් නිර්මාණය කරන්නේ නැතුව ඒ පිළිබඳව අපෙන් විමසනවා නම් අපි ඕන වෙලාවක තොරතුරු ලබා දෙන්න කටයුතු කරනවා මේ රටේ අපිට පිරිපහදු
ඔබතුමාගේ කාලය අවසානය කරව එමතුමා මුජිබ රවමන් මන්තුමා
ඌවහින්දාම තමයි මේ තොරතුරු මම මේ දැන් සුමාන දෙකට කලින් තොරතුරු පනත යටතේ ඉල්ලීම් කරා ඔබතුමා ওই කියපු සියලු කරුණු කාරණාවක් අද වෙනකොට දවස් 14 පහු වෙලා තියෙනවා තාම මට ඒකට උත්තරයක් හම්බුනේ නැහැ
දැන් මම ඔක්කොම සභාගත කරනවා ඔබතුමාට ගන්න පුළුවන් අපි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා තියෙනවා මොකද අපි ඉස්සෙල්ලම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුයි තොරතුරු විශේෂයෙන්ම මම මේ පාර්ලිමේන්තුවට පහුගිය මාස 6 මම ඇමතිවරයා හැටියට හිටියා ජනවාරි මාසේ ඉඳලා මම ඇමතිවරයා හැටියට හිටියේ නැති වුණත් ජනවාරි මාසේ ඉඳලා ඒ තියෙන වාර්තා සියල්ලම අපි ඉදිරිපත් කරන්නම් ඔබතුමාලගේ දැන ගැනීම පිණිස ඒ සියලුම වාර්තා ප්‍රමිති වාර්තා ලබාගත්තේ කොහොමද ලාභ අලාභ ඒ සියල්ලම ඉදිරිපත් කරන්න. ඒ නිසා ප්‍රමාද ගාසු. ඒ අනේ එකත් පැහැදිලි කරන්න ඕන ගරු මුලස්සලේ මන්ත්‍රීතුමනි. දැන් මේ සමහරලාට මතයක් අදලා තිනෝ ප්‍රමාද ගාස්තු යම් ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඉන්නවා අපි මේ එළිය නැවක් තියාගෙන ඉන්නවා මේක ව්‍යාපාරයක් කරගන්න කියලා. ගරු මුලස්සලේ මන්ත්‍රීතුමනි අපි ඇනෝම් කරන්නේ එදා දවසේ කොහොම හරි ඉන්ධන නෞකාව අපේ රටට ගන්න. අපිට ප්‍රමාද ගාස්තු ගෙවන එක නෙමෙයි අපිට තියෙන මූලිකත්වය. ඉක්මනින්ම ගෙවන්න පුළුවන් නම් ගෙවීමේ හැකියාව තියෙනවා නම් එදා දවසේම අපි ගෙවලා ඒ නැව අරගෙන අපේ ඉන්ධන ටික බෙදා හැරීම තුලින් තමයි අපිට ලාභයක් ලැබෙන්නේ. ඒ නිසා මේකෙන් කාටවත් ලාභ අලාභ ලැබෙන්නේ නැහැ මේ ප්‍රමාද ගාස්තු කිරීම තුලින්. ඒකේ අකර්මණ්‍ය වෙන්නේ රටේ ආර්ථික ක්‍රියාවලිය. ඒ නිසා අද දවසෙත් අපිට යම් අභියෝග තියෙනවා. මම කියන්නේ 100%ක් අපිට මේ අභියෝගේ ජයග්‍රහණය කළා තියෙන කියලා. නමුත් මම විශ්වාස කරනවා අලුත් සැපයුම් කරුවෝ කීප දෙනෙක් අපේ රටට පැමිණීම තුලින් අඩුම තරමේ කණිත්තේ නීතිගත් සංස්ථාවට තරියෙන් ධර්ණ වියදම තනියෙන් අර ඩොලර් මිලියන 600ක 700ක ධර්ණ වියදම යම් මිසික ආකාරයක බෙදිලා ගිහිල්ලා අපි මේ ඉන්ධන සැපයුම යථා තත්ත්වයට අඩුම තරමේ දෙසැම්බර් මාස වෙනකොටවත් පත් කරගන්න අපිට හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ඒ සඳහා විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා අපේ රාජ්‍යමතුරු දෙපළට. එතුමන්ලා දෙපළට මම මේ වගකීම් විශාල වශයෙන් ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම ඉන්ධන ආනයනයේ සැපයුම් කරුවන් පිළිබඳව ඒ වගේම පිරිපහදුවේ කටයුතු පිළිබඳව අධීක්ෂණය කරන්නත් බෙදා හැරීමේ කටයුතු කරන්නත් එතුලන් දෙපළගේ සහය ඇතිව මේ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙන සඳහා විපක්ෂයේ නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා දෙන කියන ඉල්ලීමක් විශේෂයෙන්ම සමග ජන බලවේගයට නම් මේකට සහය නොදී ඉන්න පුළුවන්කමක් නැහැ ඔබතුමාලා 2002 සහය ලබා දීලා තිබුණා ඒකෙම දිගුවක් හැටියට තමයි අද දවසේ ඊටත් වඩා විනිවිදභාවයෙන් තියෙන විදියට මුදල් අමාත්‍යාංශෙත් සහ ඒ වගේම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් සහ සදුම්ලත් කමිටුවක් හැටියට ඒ කමිටුව වර්ධනය වෙලා ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දීපු නිර්දේශයත් එක්ක අපි මේක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ.
ස්තුතියි කරුවා මෙතුමා.